ලම්පස ආදී පූජාවන් සමඟ බුද්ධ වන්දනාව සිදු කර අද උදෑසන ධර්ම දේශනාව පවත්වීම සඳහා ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
හොඳයි, උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් වීම සඳහා කවුරුත් සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. බ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්චගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් උපෝසථ අට්ඨාංග සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම දුරුතුපුර 15ක පොහෝ දිනේ නිමිති කරගෙන උතුම් සීල සමාදානයෙහි යුක්තව මේ අවස්ථාවේදී ඒ සකස් කරගත් බුද්ධ පූජාවන් තුන්ලොවක් සන්නසවදාල ශාන්තිනායක මාමණි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව වශයෙන් පූජා කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි ලෝතුරා ශාන්තිනායක මාමණි බුදුරජාණන් වහන්සේ ලෝකයට මහා පුණ්‍ය ක්ෂේත්‍රයක් ලෝකේහි ඊතාමත් දුර්ලභ උත්තරීතර රත්නයක්. ඒ බුද්ධෝත්පාද කාලයක මිනිසෙයින් හැටියට අනිකුත් ක්ෂණ සම්පත්තීන් සහිතව උත්පත්ති ලැබපු දවසේදී ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ දර්ශනය තුළ තමන්ගේ ජීවිතේ හික්මව ගන්නවා වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඒ චිත්ත ප්‍රසාදයෙන් ප්‍රසාදයන් ඇති කරගෙන ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වන්දනාමාන කරගැනීම ආදිය තුලින් පවා මහා කුසල ධර්ම රාශියක් අපට සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඇඟිලි බැඳ වන්දනා කළ පමණින් අනන්ත අප්‍රමාණ කාලයක් බොහෝ ආනිසංස ගෙනවිත් දෙන උත්තරීතර කුසල ධර්මයන් සිද්ධ කරගන්නට සමර්ථ වන උත්තරීතර වස්තුවක් තමයි පුණ්‍යක්ෂේත්‍රයක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒකාංජලික තෙරුන් වහන්සේ තමන්ගේ අපදානයේදී දක්වනවා අතීත බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ මාර්ගයේ හි භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩම කරනවා දැකලා එකම එක වතාවක් ඇඟිලි බැඳ වන්දනාමාන කිරීම නිසා බොහෝ කාලයක් දුගතියකට ගියේ නැහැ සුගතීන් වල මේ ඉපදුනා මේ ජීවිතේ නිවන් දකින්නට පවා හේතුපනිශ්‍රේ උනේ ඒ සිද්ධ කරගත්ත කුසලයයි කියලා. එනිසා මේ බුද්ධ පූජාවකින් ලද හැකි ආනිසංස ප්‍රමාණයන් අපිට ගණනය කරලා කියන්නට බැරි තරම් බොහෝ අනන්ත ප්‍රමාණ වූවක්. හැම කෙනෙක්ම තමන්ගේ සිතෙහි උතුම් වූ ශ්‍රද්ධා සම්පත්තිය උපදවාගෙන සදහැති සිතුවිලි ඇතිව ඒ සකස් කරගත් බුද්ධ පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා කරමු පූජා වේවා කියන අදහස ඇති කරගෙන මේ අවස්ථාවේදී බුද්ධ පූජාවන් පූජා කරන්නට නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි හැම දිනාම එකට ගාථා කියමින් බුදු පූජාවන් පූජා කරමු. නිවේද යාමි සම්බුද්ධං වීතරාගං මහාමුනිං. නිමන්ත යාමි සුගතං ලෝකජෙට ඛං නරසභං. සද්ධාය සම්පදිත්තේන දීපේන තම ධංසිනා. තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සුගන්ධිකාය වද්දනං අනන්ත ගුණ ගන්දිනා. සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං. පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලභාමි මොක්ඛං. පුප්පං මිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාශ භාවං. අධිවාසේතුනෝ භන්තේ පානියං පරිකම්පිතං. අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම. අධිවාසේතුනු භන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනු භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධු විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිත්ථිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා තෝ සම්බඤ්ඤතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හොඳයි කවුරු සාදුකාරයක් පවත්වන්න නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම ඉතාමත් වටිනා දවසක් සිහිපත් කරමින් මේ විදිහට උතුම් සීල සමාදානයේහි නියුක්තව වාසය කරන්නේ. සීලය කියන එක වැටක්, ජීවිතයට අවශ්‍ය දෙයක්. කය වචන දෙක සංවරව පවත්වා ගැනීම සඳහා සීලය කියන දේ උපකාර කරනවා. එනිසාම මේ ශාසනයේ මූලික පදනම ඉක්මන ස්ථානයේ හැටියට සීලය අපට දක්වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශික්ෂණය ලබන ආකාරය පිළිබඳව දේශනා කරනකොට ඒ හික්මීම පිළිබඳව පැහැදිලි කරන්නේ සීල සමාධි ප්‍රඥා ලෙස. ඒ කියන්නේ සීලයට අදාළ වන භූමියත් සමාධියට අදාළ වන භූමියත් ප්‍රඥාවට අදාළ වන භූමියත් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම තුන මේ උත්තරීතර ප්‍රතිපදාව තුළ පිළිවෙලින් දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙක් කෘත්‍ය වශයෙන් සිද්ධ කරන්නට යනකොට, ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනකොට, එයාට ක්‍රියාත්මක වන්නට තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා ලෙස. නමුත් සීල සමාධි ප්‍රඥා ලෙස කෙනෙක් ක්‍රියාත්මක වීම සිද්ධ කළත් ඔහුට සීලයක් සමාදන් වන්නට ප්‍රඥා සම්පත්තියක් තිබිය යුතුයි. අන්න ඒ නිසා සම්මා දිට්ඨිය මේ සියල්ලටම පෙරටුව දිවෙනවා. නැතිනම් ප්‍රඥාව කියන දේ මේ සියල්ලටම පූර්වාංගම වෙනවා. එනිසා සුතමය ඥානය තුළින් ධර්මය අසා දැනගැනීම තුළින් ඒ ලබාගත් අනුමාන ඥානය තුළ තමයි ප්‍රත්‍යක්ෂය කරා කෙනෙක් පියමන් කරන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා ලෙස අපේ ක්‍රියාත්මක වීම තිබුණත් ඒ ප්‍රතිපදාව ප්‍රඥා සීල සමාධි ප්‍රඥා ලෙස අපට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා මේ ශාසනයේ සීලය ආරක්ෂා කරන පුද්ගලයා සීලබ්බත පරාමාසයන්ගෙන් යුක්ත වූ එක් නෙමෙයි. ඒකට හේතුව ඔහුගේ වෘත පරාමර්ශනයක් සිද්ධ නොකරන්නට තරම් ඔහු තුළ පවත්නා දර්ශනය, ඔහු තුළ පවත්නා අනුමාන ඥානය පොහොසත් වන නිසා. කෙනෙකුගේ චිත්තසංතානය මේ සීලබ්බත පරාමාසාදී ඒ ධර්මයන්ගෙන්, සංයෝජනාදී ධර්මයන්ගෙන් විනිර්මුක්ත නම් ඒ මනස බොහොම පැහැදිලි මනසක්. දෘෂ්ටි ප්‍රාප්ත පුද්ගලයාගේ නැතිනම් සම්මා දිට්ඨිය පත් වූ පුද්ගලයාගේ මනස තුල කිසිම කලෙක සීලබ්බත පරාමාසාදී දෙන්නේ නැහැ. හේතුව මාර්ග ප්‍රඥාව, ඵල ප්‍රඥාව එතන ස්ථාවර නිසා. නමුත් මාර්ගඵල ප්‍රඥාවන් ස්ථාවර නොවු පුහුදුන් චිත්තසංතානයක් ඇති පුද්ගලයා විසින් සීලයන් ආරක්ෂා කළේ නමුත් අර අනුමාන ඥානය තුල ලබාගත්, එහෙම නැතිනම් පරතෝ ගෝසප්ප්‍රත්‍ය තුලින් අනුන්ගෙන් අහලා දැනගත්ත ඒ ප්‍රතිපදාව, නැතිනම් ඒ ධර්මයේ පිළිබඳව අවබෝධය ඔහුට තිබිය යුතුයි. බොහෝ අවස්ථාවල අපි දකිනවා අපේ ඇත්ත හොයන්නේ බොහෝ කොට සිද්ධ කරන්නට දෙයක්. ඒ කියන්නේ මොනවා හරි ක්‍රියාත්මක කරගෙන දැන් කරන්න දෙයක් අවශ්‍යයි. හැබැයි ඇයි කරන්නේ? මොන තැන දක්වාද ඒක කරන්නේ? තමන්ගේ ඉලක්කයට තමන් සිදු කරනු ලබන දේ උපකාර කරන්නේ කොහොමදයි කියන එක පිළිබඳව දැනුමක් හෝ දැක්මක් අපට දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අනේ ඒ නිසා අපිට මූලික වශයෙන් අපි කරන දේ පිළිබඳව දැනුමක් දැක්මක් තිබිය යුතුයි. අපි සිල් සමාදන් වෙන්නේ ඇයි? මොන තැන දක්වා අපි සීලේ සමාදන් විය යුතුද? සීලය අපට මේ ප්‍රතිපදාව තුළ උපස්තම්භක වන්නේ කෙසේද? අපි භාවනා කළ යුත්තේ ඇතුද? භාවනාව මේ ප්‍රතිපදාවෙහි අපට සිදු කරන අර්ථය උපස්තම්භක භාවයේ කුමක්ද? එතකොට ප්‍රඥාව අවදි කරලීම සඳහා, ප්‍රඥාව ඇති කරලීම සඳහා අපි සිදු කරගත යුතු දේ කුමක්ද? කොහොමද අපි ප්‍රඥා සම්පත්තිය උපදවන්නේ? මෙන්න මේ කරුණු පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕනේ. එනිසා ප්‍රතිපදාවක් විදිහට අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනකොට ඒ පිළිබඳව අපි මූලික අවබෝධයක් ඇතිව තමයි ඒ දේවල් සිද්ධ කරගත යුතු වන්නේ. නැතිනම් බුදු දහම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇතැම් කෙනෙක් සීලය තුළ පමණක් සීමා කරනවා. තවත් කෙනෙක් භාවනාව තුළ සමාධිය තුළ පමණක් සීමා කරනවා. එතකොට ඥාන දර්ශන මාත්‍රයක් පමණක් විතර්කය තුළ හිතන්නට පුළුවන් වුණහම කෙනෙක් ඒ තුළින් බුද්ධ ශාසනය තීරණය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය න සීල සම්පදානි සංසං කියලා දක්වන්නේ සීල සම්ප්‍රදාව ආනිසංස කරගෙන පවතින දෙයක් නෙමෙයි. ඒ වගේම න සමාධි සම්පදානි සංසං සමාධිය පිණිස පවත්නා ශාසනයකුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශාසනය. ඒ වගේම න ඥාන දර්ශනාන සම්පදානි සංසං ඥාන දර්ශනයේ පිණිස පවත්නා ශාසනයකුත් නෙමෙයි. එතකොට යාචමේ අකුප්පා චේතෝ විමුක්තියා ඒතදග්ගමිදං සාරං. එතකොට යම් අකෝප්පේ චේතෝ විමුක්තියක් තිබෙනවා නම් කිසිම කලෙක නොබිදෙන සිතෙන් උපදෝගත්ත චේතෝ විමුක්තියක් තිබෙනවා නම් ඒතදග්ගමිදං භික්ඛවේ සාරං. මේක තමයි සාරයන් අතර අග්‍රම දේ. මේක තමයි ප්‍රණීතම දේ. මේක තමයි ලැබිය යුතු දේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින්නේ අන්නේ අකෝප්‍ය චේතෝ විමුක්තිය සඳහා. එනිසා සීලය නිෂ්ඨාව කෙලවර නෙමෙයි, බුද්ධ ශාසනයේ එක පුංචි දෙයක් විතරයි. ඒ වගේම සමාධිය කියන දේ කෙලවර නිෂ්ඨාව නෙමෙයි, ඒකත් පොඩි දෙයක් විතරයි, තවත් එක් අංගයක්. ඒ වගේම ඥාන දර්ශන ආදී පවා මේ ශාසනයේ එක් අංගයක් පමණයි. එතකොට මේ සියල්ල එක් වූ කල අර අකෝප්‍ය චේතෝ විමුක්තිය සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපි යන තැන කුමක්ද කියන එක පිළිබඳව අපි විමසීමේදී, යම් අකෝප්‍ය චේතෝ විමුක්තියක් තිබෙනවා නම්, යම් බඳුව ඒ අකෝප්‍ය චේතෝ විමුක්තියක්, අකෝප්‍යයි කියලා කියන්නේ කෝප්‍ය භාවයට පත් වෙන්නේ නැහැ, ඒ කියන්නේ බිඳෙන්නේ නැහැ, ඒක නැති වෙලා යන්නේ නැහැ. දැන් සෝවාන් ආරයන් වහන්සේ යම් කිසි ආකාරයකින් උපදෝගත්ත මට්ටමක් තිබුණා නම් සෝතාපට්ටි ඵලය ඒක කවදාවත් බිඳීමකට ලක් වෙන්නේ නැහැ. සකදාගාමි අනාගාමි ආරයන් වහන්සේලා උපදෝගත්ත ඵලයක් තියෙනවා නම් ඒක අපව බිඳෙන්නේ නැහැ. රහතන් වහන්සේ ලබාගත්ත යම් අවබෝධ ඥානයක් තිබෙනවා නම්, ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා නම් ඒක කොයි ආකාරයෙන්වත් බිඳෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේගේ මට්ටමකදී ඒක ජීවිතයේ බවට පත් වෙලා ඒ සියලු ධර්මයන්ගේ මිදී වාසය කරනවා. එතකොට ඒක අකෝප්‍ය චේතෝ විමුක්තියක්. ඒක කාලයකට ඒක ඇතුලේ ඉන්නවා, කාලයකට ඒක නැතුව ඉන්නකොට සාමාන්‍ය විදිහට කෙලස් ඇති වෙලා ගිහිල්ලා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම තමයි කෝප්‍යයි කියලා කියන්නේ. අකෝප්‍යයි කියලා කියන්නේ ඒක සැලවීමකට ලක් වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. ඒක නිරන්තරයෙන්ම එළඹ සිටි මට්ටමකින් ඒ පවතිනවා. එතකොට අපේ කෙලවර දැන් අපට පැහැදිලි. අපි මොන තැන දක්වාද මේක දියුණු කළ යුත්තේ? යම් ඒ අකෝප්‍ය චේතෝ විමුක්තියක් තිබෙනවා නම් ඒ අකෝප්‍ය චේතෝ විමුක්තිය දක්වා අපි මේ ප්‍රතිපදාව දියුණු කළ යුතුයි. එතකොට අන්නේ අකෝප්‍ය චේතෝ විමුක්තිය දක්වා මේ ප්‍රතිපදාව දියුණු කරලීම සඳහා තමයි අපට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය අංගයන් අපිට එකට බැඳිලා පවතින්නේ, හරියට මුතු වැලක අමුණපු මුතු ඇට ටිකක් වගේ. එතකොට එකක් එකකට උපකාර කරමින් ශෝභමාන වෙන දේවල් තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා ධර්මයන්. සීලය නැතිනම් කෙනෙකුට සමාධිය නැහැ, සමාධිය නැතිනම් ඔහුට ප්‍රඥාව උපදවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා ධර්මය අනිවාර්යයෙන්ම ජීවිතයක් තුළ තිබිය යුතුයි. ඒ ත්‍රිශික්ෂා ධර්මය තුළ තමයි කෙනෙකුට මිදෙන්නට, කෙනෙකුට නිවෙන්නට මඟ තියෙන්නේ. එනිසා අද දවසේදී සීල සමාදානයේහි යොක්ත වුණත් ඔබට තියෙනවා සීල සමාදන් වුණාම සීල් රකින්නට. ඔබ පන්සිල් සමාදන් වෙලා හිටියත් ඔබට සිද්ධ වෙනවා මේ සීල් රකින්නට. සීලය කියන්නේ ඉබේ රැකෙන දෙයක් නෙමෙයි, අචේතනාන්විතවම ඒ විදිහට පවත්නා දෙයක් නෙමෙයි, ඔබට ආරක්ෂා කරන්නට තියෙන දෙයක්. සීල් රකින්න කියලා ඔබට කරන්න දෙයක් තියෙනවා. එතකොට ඒ විදිහට සීලය ආරක්ෂා කරන කෙනෙක් තමයි සිල්වතෙක් බවට පත්වන්නේ. ඔබ අතින් වැරදි නොකරනවා කියන එක මත ඔබ සිල්වතෙක් කියලා කියන්නේ නැහැ. සීලයක් පුරණ තැනැත්තෙක් කියලා කියන්නේ ඔබ ඒ පිළිබඳව වැඩක් කරන්න තියනවා, ඒ දේ සිද්ධ කරන තැනැත්තා. පිනතුනේ යම් කිසි සංයෝජනයක් නිසා නම් ලෝකේ සත්වයෝ ප්‍රාණඝාතාදී අකුසල් සිද්ධ කරන්නේ. මේ ශාසනයේ සීලය සමාදන් වෙච්ච කෙනා මගේ අතින් අද සත්තු මැරෙන්නේ නැහැ කියලා නිශ්ශබ්දව හිඳීමෙන් පමණක් සිල්වතෙක් බවට පත්වන්නේ නැහැ. ඒක ඔහුගේ කායික වීතික්කමේ වළක්වාලීම පමණයි. එතකොට මේ ශාසනයේ කෙනා ප්‍රඥාවෙන් සිල් රකින්නේ කොහොමද? ඔහු හඳුනා ගන්නවා යම් සංයෝජනයක් නිසා නම් සත්වයා සත්ව ඝාතනය සිදු කරන්නේ. අන්න ඒ සත්ව ඝාතනය සිදු කරන සංයෝජනය තමයි දුරු කළ යුත්තේ. ඒක නා ඒ නිසා නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා යම් සංයෝජනයක් නිසා නම් මේ සත්ව ඝාතනය සිද්ධ වෙන්නේ. ඒ සත්ව ඝාතනය සිද්ධවන්නට පුළුවන් සංයෝජනය ප්‍රහාණය කරන්නට, බැඳුම ප්‍රහාණය කරන්නට එයා උත්සාහවත් වෙනවා. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි කියලා සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි කියලා අපි ඒක සමාදන්ව ගත්තට පස්සේ, ශික්ෂාපදය සමාදන්ව ගත්තට පස්සේ අපිට ඒ වෙනුවෙන් කරන්නට දෙයක් තියෙනවා. ඒ රැක ගැනීම වෙනුවෙන් සිද්ධ කරන්නට දෙයක් තියෙනවා. මොනවද ඒ රැක ගැනීම වෙනුවෙන් සිද්ධ කළ යුතු දේ? යම් සංයෝජනයක් නම් හේතු වෙන්නේ ප්‍රාණඝාතයේ සිද්ධ කරන්නට, ඒ සංයෝජනේ දුරු කරන්නට අපිට උත්සාහවත් විය යුතුයි. ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ ද්වේෂ මූලිකව තරහව මුල් කරගෙන. එතකොට තරහව මුල් කරගත්ත සිතකින් ආත්ම සංඥා පවත්නා තැනකින් තමයි මේ ප්‍රාණඝාතයේ සිද්ධ කරන්නේ. එතකොට ඒක කර්මපතයක් බවට පත්වනවා. ඒ ආත්ම සංඥා සහිතව ඒ සත්වයේ ඝාතනය කිරීම. එතකොට අපිට පේනවා ව්‍යාපාදාදී චේතනාවන් නිසා, නැතිනම් සංයෝජනයන් නිසා, බැඳීම් නිසා තමයි කෙනෙක් සත්ව ඝාතනය සිද්ධ කරන්නේ. එතකොට එයා උත්සාහවත් වෙනවා පින්නතුනේ මේ ව්‍යාපාදය දුරු කරලා කොහොමද මම මේකට තියෙන හේතුව නැති කරන්නේ. ව්‍යාපාදය දුරු කරලා කොහොමද මේකට තියෙන හේතුව නැති කරන්නේ කියලා මම උත්සාහවත් වෙනවා. අන්න ඒ නිරන්තරයෙන්ම තමාගේ චිත්තසංතානය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව, චිත්තසංතානය පිළිබඳව හොඳ දැනුමකින් යුක්තව කෙනෙක් උත්සාහවත් වෙනකොට, කෙනෙක් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනකොට අන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා නිවැරදිව සිල් රකින්නට. ඇයි? ඔහුට අද කරන්න දෙයක් හම්බෙලා තියෙනවා. මොනවද ඔහුට කරන්න හම්බෙලා තියෙන්නේ? තමන්ගේ සිත දිහා බලමින් සිතේ පවත්නා සංයෝජනයන් ඉවත් කරන්නට. එතකොට ව්‍යාපාදය සංයෝජනයක්, තරහව කියන එක. එතකොට තරහව කියන දේ තිබුණොත් තමයි අපිට ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. එතකොට ඒ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නට අමනාපය පමණක්ම හේතු වෙන්නේ නැහැ. එතනදී බොහෝ විට ආත්ම සහගත දේ හේතුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ රූපය ආත්මයක් හැටියට කල්පනා කිරීම, එහෙම නැතිනම් රූපය තුල පිහිටි ආත්මයක් පිළිබඳව කල්පනා කිරීම, ඒ වගේම ඔය රූපයත් එක්ක පවත්නා රූපය මත පිහිටි ආත්මය මත පිහිටි මේ ආදී ලෙස මේ රූපය ආත්මයක් හැටියට කෙනෙක් හැටියට කල්පනා කරනවා. එතකොට මේ සතා මට නැති කරන්න පුළුවන්, සතෙක් නම් අපිට මේ සතා ඝාතනය කරන්න පුළුවන් කියන එකෙන් අපි අදහස් කරනවා ඒ ආත්මය අපිට නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඒ සංයෝජනේ බොහොම බරපතල කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට කර්මපත සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. සෝවාන් මාර්ගයෙන් සිද්ධ කළා තියෙන්නේ මේ වගේ කර්මපත සිද්ධ කරලා අපායගාමී අකුසලයන් සිද්ධ කරනවා නම් එබඳු මට්ටමින් චිත්තසංතානය නිදහස් කිරීම තමයි සිද්ධ කළා තියෙන්නේ. අපායගාමී අකුසලයන් සිද්ධ කළා තියෙනවා නම් අපායගාමී අකුසල් සම්පූර්ණයෙන්ම ඉවත් කරන තැනට තමන්ගේ දර්ශනය දියුණු කරලා තියෙනවා. පින්නතුනේ අපිට අද ප්‍රතිපදාව වඩනකොට ඒ නිසා මෙන්න මේ දර්ශනය පිළිබඳව තේරුම් ගැනීම අනිවාර්යෙන් සිද්ධ විය යුතු දෙයක්. ඒ තමයි මේ සංයෝජනයන් හඳුනාගෙන සංයෝජන දුරු කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම සංයෝජනයන් ඇති වුණේ කුමන පරිසරයක් තුළද කියන එක පිළිබඳවත් අපි දැන සිටීම ඉතාම වැදගත් වෙනවා. ලෝකයේ ජීවත් වෙන සත්වයින්ගේ ස්වභාවය නැතිනම් පුද්ගලයන්ගේ ස්වභාවය තමයි තමා තුළ හටගනු ලබන ලෝකය බාහිරය තුළින් අත්දැකීම. ඔවුන් ප්‍රත්‍යක්ෂයට පමුණවා ගනු ලබන්නේ බාහිර පවත්නා දේවල් තුළින්. ඒ කියන්නේ ඔබට ඇස් හමුවට රූපයක් එනකොට එබඳු රූපය බාහිර ලෝකයේ තුළ පවතින්නේ යයි ගැනීම තුළින් තමයි අපිට මේ ස්ථාවර මට්ටමක් ගොඩනැගිලා තියෙන්නේ. තව පැත්තකින් අපි කතා කළොත් නিত্য සංඥාවක්, සුඛ සංඥාවක්, ආත්ම සංඥාවක්, සුභ සංඥාවක් කියන මේ විපල්ලාස ධර්මයන්ගේ පැවැත්මක් අපේ ජීවිතය තුළ තිබෙනවා. මේ විපල්ලාස ධර්මයෝ සංඥා වශයෙන්ුත්, චිත්ත වශයෙන්ුත්, දිට්ඨි වශයෙන්ුත් පවතිනවා. සංඥා, චිත්ත, දිට්ඨි වශයෙන් මේ විපල්ලාස ධර්මයෝ හතරාකාර අපිට දකි තුන් ආකාරයකට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනිත්‍ය දේ පිළිබඳව අපිට සංඥා, චිත්ත, දිට්ඨි වශයෙන් විපල්ලාසයක් පවතිනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගැනීම විදිහට සංඥා විපල්ලාසයක් තියෙනවා, චිත්ත විපල්ලාසයක් තියෙනවා, දිට්ඨි විපල්ලාසයක් තියෙනවා. සංඥා විපල්ලාසය කියලා කියන්නේ මූලික හැඳිනීම මාත්‍රයම පෙරළුණු සංඥාවක්. චිත්ත විපල්ලාසයක් කියලා කියනවා ඒ පිළිබඳව දැඩි සාමාන්‍ය මට්ටමක ස්ථාවරත්වයකට පැමිණීම. දිට්ඨි විපල්ලාසය කියලා කියනවා දැඩි ලෙස ස්ථාවරත්වයකට පත්වීම. හරියට උදාහරණයක් කිව්වොත් එහෙම කහවණුවක් පිළිබඳව නොදරුවෙක් දකින දැකීම වගේ තමයි සංඥා විපල්ලාසය කියලා කියන්නේ. එතකොට මේ කහවණුව කියන්නේ කුමක්ද, කහවණුවෙන් ගත හැකි වැඩ කුමක්ද කියන එක පිළිබඳව මේ නොදරුවා දන්නේ නැහැ. එතකොට මේ පුංචිම දරුවෙක් මේ කියන කහවණුව පිළිබඳව හැඟීමක් නැහැ ඔහු. නමුත් ඒක හඳුනා ගන්නවා, මේ වස්තුවක් කියන එක හඳුනා ගන්නවා. අන්න ඒ වගේ තමයි අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංඥා විපල්ලාසයේ හි ස්වභාවය ඒක පවතිනවා කියලා පවතින සංඥා මාත්‍රයක් විතරයි එතන තියෙන්නේ. පවතිනවා කියලා ගත්ත සංඥාවක් විතරයි එතන තියෙන්නේ. එතකොට අර චිත්ත විපල්ලාසයක් කියලා කියන්නේ හරියට කහවණුවක් පිළිබඳව ගාමක පුරුෂයෙක් දකින දැකීම වගේ. ගාමක පුරුෂයෙක් කියලා කියන්නේ බොහොම ප්‍රත්‍යන්ත වාසී. ඒ කියන්නේ මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැති, හැබැයි කහවණුව කියන එක වටිනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් දකින දෙයක් පිළිබඳව. දැන් අපි උදාහරණයක් හැටියට අද කාලයට සමීප දෙයක් ගත්තත් ඔබට ඒක පැහැදිලි කරගන්නට පුළුවන්. දැන් රුපියල් 5000ක නෝට්ටුවක් අරගෙන පුංචිම දරුවෙකුට දුන්නොත් ඒ දරුවා ඒක හඳුනා ගන්නවා යම් කිසි වස්තුවක් හැටියට. හැබැයි ඔහු ලොකුවට ඒ පිළිබඳව තැකීමක්, කල්පනා කිරීමක් නැහැ. ඒ වගේම මේ පිළිබඳ ලොකු දැනුමක් නැති සාමාන්‍ය මිනිස්සෙකුට දුන්නොත්, මුදල් පිළිබඳව ලොකු අවබෝධයක් නැති සාමාන්‍යයෙන් මානසික මට්ටමකින් ලොකු දියුණුවක් නැති කෙනෙකුට දුන්නත් ඔහු ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබනවා. නමුත් ඒක ස්ථාවර මට්ටමක නැහැ. ඒ වගේම මුදල් පිළිබඳව හොඳටම දන්න පුද්ගලයෙකුට ඒක දීමෙන් ඔහු ඒ පිළිබඳව දැඩි ලෙස දැනගන්නවා. කහවණුව නම් කහවණු සකස් කරන ඒ කහවණු පිළිබඳව හොඳටම විශේෂඥයෙක්ගේ දැකීම තුළින් ඔහු ඒ කහවණුව කුමන ආකාරයකටද තියෙන්නේ, රන් කොච්චරක් අඩංගුද, අනික් ලෝහ කොච්චරක් අඩංගුද, ඒ වගේම ඒ කවුරුන් විසින් සාධන ලද්දක්ද, මේ ආදී සියල්ලම ඔහු කහවණුව පිළිබඳව දැනගන්නවා. කහවණු විශේෂඥ. අන්න ඒ වගේ කියනවා දිට්ඨි විපල්ලාසය. එතකොට සංඥා විපල්ලාසය කුඩා ලදරුවෙකුගේ හැඳිනීම වගේ. චිත්ත විපල්ලාසය කෙනෙකු ගාමක පුරුෂයෙකු විසින් ඇති කරගත්ත ඒ යම් හඳුනා ගැනීම ස්ථාවරත්වයකටපත් වූ ස්වභාවය වගේ. ඒ වගේම දිට්ඨි විපල්ලාසය අර කහවණු කරුවෙක්, කහවණු විශේෂඥයෙක්, හොඳ රන් කරුවෙක් කහවණුව පිළිබඳව කරන ලද නිගමනය වගේ. එතකොට මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත විපල්ලාසයක් පවතිනවා නම් මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත මේ විපල්ලාස ධර්මය මේ විදිහට තුන් තැනක පවතිනවා සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඒක මේ පුහුදුන් චිත්තසංතානය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා මේ සංඥා වශයෙන් චිත්ත වශයෙන් දිට්ඨි වශයෙන් එනිසා තමයි දැකපු රූපය පිළිබඳව අපිට මේසා ස්ථාවරත්වයක් තියෙන්නේ. ඇහැට දැකපු රූපය පිළිබඳව අපිට තියෙන සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඇති කරගත්ත විපල්ලාසයක්, පෙරළුණු සංඥාවක්. අන්න ඒ නිසා ඔබට අලුතෙන් ආගන්තුකව ඔබට රූපයක් පේනකොට, සමුවට ආගන්තුක රූපයක් ඇහැට ගැටෙනකොටම ඔබ ඒ පිළිබඳව මනසින් පරිවිතර්කයන් කරන්නට ගත්තාම හඳුනාගන්නෙම එහි සංඥාවම තියෙන කලින් තිබුණ දෙය කියලා. කලින් දැකපු රූපේ තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔබ ඒ පිළිබඳව ස්ථාවරත්වයකටපත් වෙන්නෙත් නැවත නැවත සිත් පවත්වන්නෙත් කලින් ඉඳලා තිබුණ දෙයම තමයි මේ තියෙන්නේ කියන තැනක. මූලික හැඳිනීමක් කලින් තිබුණ දේ හඳුනා ගැනීම ඔබ ඒ පිළිබඳව නැවත නැවත සිත් ඉපදීම් වශයෙන් පරිවිතරකයන් කිරීමත් කලින් තිබුණ රූපය පිළිබඳවමයි අවසාන වශයෙන් දික්ටි සහගත භාවයකට පත් වෙනවා නะ අවසාන වශයෙන් ඒක එක දිගටම නොනවත්වා පවතින දෙයක් ලෙස ග්‍රහණය කර ගැනීම අභිනිවේෂ පරාමාස කියලා කියන දැඩිව අල්ලගන්නකම ඒක දික්ටි වශයෙන් අල්ලා ගැනීම අපේ ජීවිතයේ ගොඩනැගිලා තියෙන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත ඔන්න ඔය කියන සංඥා චිත්ත දිට්ඨි කියන විපල්ලාස ධර්මයන් ඔස්සේ. සංඥා චිත්ත දිට්ඨි කියන විපල්ලාස ධර්මයන් ඔස්සේ. යම් තැනක සංඥා චිත්ත දිට්ඨි කියන විපල්ලාසයන් පවතිනවා නම් එහි උපාදානාදී සියලු කෙලෙස් ධර්මයන්ට හේතුව පවතිනවා. උපාදානයේ තියෙනවා. උපාදානයේ එතන පවතිනකොට ඒ උපාදානයේ හේතු කරගෙන ඒ දැඩිව ග්‍රහණය කරගත්ත කම හේතු කරගෙන මේ ඕග යෝග ග්‍රන්ථ නීවරණාදී මේ ධර්මයන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම තීරණය කරනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය ධර්මය අනිත්‍ය ලෙස දකින්න. යමක් අනිත්‍ය නම් ලෝකේ අනිත්‍ය ධර්මය අනිත්‍ය ලෙස දකින්න. ඒ නිසා ධර්ම දේශනා කරන බොහෝ අවස්ථාවල අනිත්‍ය පිළිබඳව විවරණය කරනකොට බුදුරජාණන් වහන්සේක විවරණයට ලක් කරන කොහොමද? චක්කුං අනිච්ඡං රූපානිච්ඡා. ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි චක්කු විඥානං අනිච්ඡං චක්කු විඥානේ අනිත්‍යයි. සෝතය සබ්දය සෝත විඥානේ අනිත්‍යයි මේ ආදී ලෙස මේ ස්පර්ශ ආයතනයන්හි අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරනවා. ස්පර්ශ ආයතනයන්හි අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරනවා. ස්පර්ශ ආයතනය අනිත්‍ය ධර්මය මේ අනිත්‍යතාවය අපි ප්‍රත්‍යක්ෂ කළ යුතුයි මේක තමයි ලෝකේ යථාර්ථය ස්පර්ශ ආයතනයන් පවත්නා අනිත්‍ය ස්වභාවය තමයි ලෝකේ පවත්නා යථාර්ථය එතකොට මෙන්න මේ අනිත්‍යතාවය දකින්නට අපිට පෙන්වා දුන්නේ එතකොට අනිත්‍යයි කියලා කියනකොට අපි දන්නවා මේ අනිත්‍යයි කියලා කියන්නේ ඔබ ධර්ම ශ්‍රවණය කරන නිතර අහලා පුරුදු පිරිසක් නම් ඔබ මේ කරුණු පිළිබඳව යම් අවබෝධයක් ඔබට ඇති. නමුත් මම හිතනවා මෙතනට අද දවසේදී ආගන්තුක පිරිසකුත් සම්බන්ධ වෙනවා කියලා. අනිත්‍යයි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ භෞතික ඇති බවට පෙනෙන ලෝකයේ හිටින් නැති වී යෑම පිළිබඳවම නෙමෙයි. ඒ ගැන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් හම්බෙනවා මේ භෞතිකව පවතින දේ නැති වෙලා යනවා කියන දේ පිළිබඳව දේශනා කරපු තැන්. නමුත් අපිට දේශනා කරනවා අනිත්‍යතාවය පිළිබඳව නිවන් දකින්නට හේතු වන අනිත්‍ය පිළිබඳව කතා කරනකොට ඒ අනිත්‍ය මේ ආයතන ධර්මයන්ගේ අනිත්‍යතාවය දැකීම පැත්තෙන් දකින්න. ආයතන ධර්මයන්ගේ අනිත්‍යතාවය දැකීම පැත්තෙන් අවබෝධ කරගන්න විදිහ ගැන දේශනා කරනවා. එතකොට අනිච්ච සංඥා වගේ සූත්‍රයක් අරගෙන අපි බැලුවොත් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ මෙන්න මේකයි රූපය කියලා කියන්නේ මේකයි රූපේ හට ගැනීම කියලා කියන්නේ මේකයි රූපය අස්තංගමේ කියලා කියන්නේ මෙන්න මේ විදිහට දකින්න මේ විදිහට දකිනකොට තමයි සබ්බං කාමරාගම් පරියාදීති සියලු කාමරාගේ දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ සබ්බං රූපරාගං සබ්බං භවරාගං පරියාදීති. සියලු රූපරාගේ භවරාගේ දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ කියලා දේශනා කරන්නේ. එතකොට අපි එහෙනම් අනිත්‍ය ධර්මයේ පිළිබඳව අපි දත යුතුයි. අනිත්‍ය පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගත යුත්තේ භෞතික ලෝකයේ තුල පවත්නා ද්‍රව්‍යාත්මකව තියෙන දේවල් නැති වෙමින් යනවා කියන දර්ශනයේ දැකීම තුල නෙමෙයි. භෞතිකව ලෝකයේ තුල පවත්නා ද්‍රව්‍යාත්මකව පවත්නා දේවල් නැති වී යෑම තුල ඒ කරුණ දැකීම පමණින් පමණක් නෙමෙයි අනිත්‍ය කියන කාරණාව අපි තේරුම් ගත යුත්තේ. එකයි ිතරූපං ිතරූපස්ස සමුදයෝ ිතරූපස්ස අත්ංගමෝ කියලා මේ රූපේ හට ගැනීම මේ රූපේ අස්තංගමයයි කියලා කරුණු තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපි කතා කරනකොට පළවෙනිම තැන තමයි ිතරූපං. ිතරූපං මේ තමයි රූපය. ඒක තමයි තේරුම් ගත යුතු දෙය. ඉති රූපම් මොකද්ද රූපය කියලා කියන්නේ කියන එක. වෙනතුනි රූපය කියලා කියනකොට අපිට හම්බෙනවා ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආධ්‍යාත්මික පහක් සහ බාහිර පහක්. ඇහැට රූප ගැටෙනවා, කනට ශබ්ද ගැටෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා. මේ තමයි ආධ්‍යාත්මික ආයතන පහ සහ බාහිර ආයතන පහ. දැන් ඔබේ ලෝකය මේ ආයතන ටික ඇතුළේනේ. ලෝකය කියලා යමක් පිළිබඳව ඔබ දැන් කල්පනා කරනවා නම් ලෝකය කියලා මේ කියන්නේ දැන් ඔබ හිතන්නකෝ ඔබ ආවට මිනිස්සු ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා. මේ පරිසර පද්ධතිය ගැන ඔබ කල්පනා කරනවා. මේ තමයි ඔබ ජීවත් වෙන ලෝකය කියලා. එතකොට ওই ලෝකයේ ඇතුලේ මොනවද තියෙන්නේ? ඔබට රූප තිබිලා තියෙනවා. ඔබට ඒ රූප දකින්නට පුළුවන් ඇහැ තිබිලා තියෙනවා. ඒ නිසානේ ඔබට දකින්න පුළුවන් ලෝකයක් තියෙන්නේ. දැන් ජාත්‍යන්තර පුද්ගලයෙකුට, ඒ කියන්නේ උත්පත්තියෙන්ම අඳභාවයට පත් වූ පුද්ගලයෙකුට, ඇස් ලැබුණේ නැති කෙනෙකුට, ඒ පුද්ගලයාට ඔබට වගේ වර්ණ ලෝකයක් තියෙයිද? ඔබට වගේ ඔබ දකින එබඳු රූප ලෝකයක්, ඇහැට පේනන රූප ලෝකයක් තියෙයිද? මෙබඳු හැඩේ, මෙබඳු වර්ණ, එහෙම දේවල් එයාට ඇත්තේ නැහැ. උත්පත්තියෙම කෙනෙක් බදිර වුණොත්, බිහිරි බවට පත් වුණොත්, එයාට ශබ්ද ලෝකයක් තියෙද ඔබට තියෙනවා වගේ. මේ 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 සතාගේ ශබ්දය, මේ කපුටෙකුගේ ශබ්දය, මේ මිනිස්සෙකුගේ හඬ, ඔබට ශබ්ද ලෝකයක් තියෙනවා. අඳ බිහිරි කෙනෙකුට එබඳු ශබ්ද ලෝකයක් තියෙයිද? ඔහුට එබඳු ශබ්ද ලෝකයක් ලෝකේ නැහැ. එතකොට එහෙනම් අපිට ශබ්ද ලෝකයක් තියෙනවා. ශබ්ද ලෝකයක් තියෙනවා. තියෙන්නේ ඇයි? මේ පැත්තෙන් ශබ්ද ගෝචර කරගන්නට පුළුවන් ප්‍රසාදයේ තියෙනවා. ප්‍රසාදයේ තිබුණොත් ශබ්දයේ තියෙනවා. අන්ධ කෙනාට ශබ්දේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අපි තේරුම් ගැනීමේදී අදාළ පර්යායෙහි සිට තේරුම් ගත යුතුයි. මේ කතා කරන්නේ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව, මේ සියල්ලක්ම මේ මේ ශරීරය තුලින් දේශනා කරපු විදිහට තමන්ගේ පැත්තෙන් පෙන්නන්නේ. නිවෙන්නට අවශ්‍ය නම් තමන්ගේ පැත්තෙන් පෙන්නන්නේ. ලෝකය පිළිබඳ විවරණය කිරීම තමන්ගේ පැත්තෙන් පෙන්නන්නේ. ඒක බාහිර පැත්තෙන් නෙමෙයි. එතකොට බාහිර ගැන කතා කළා නම් ඒක කතා කරන්නේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ වෙනම ධර්ම පරයායක් විදිහට, ක්‍රමයක් විදිහට. අපි දැන් මේ කතා කරන්නේ අපි පුද්ගලානුබද්ධව ලෝකයේ ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව. එතකොට ඇහැට පෙනෙන ලෝකයක් තිබෙනවා, කනට ඇහෙන ලෝකයක් තියෙනවා, ශබ්ද ලෝකයක්, දිවට දැනෙන රස ලෝකයක් තියෙනවා, නාසයට දැනෙන ගන්ධ ලෝකයක් තියෙනවා, ගඳ සුවඳ තියෙනවා කියලා. ඒ වගේම කයට දැනෙන ස්පර්ශමය ලෝකයක් තියෙනවා. එතකොට දැන් අපිට අල්ලපු දේවල් මේ ලෝකයේ ඇතුලේ තියෙනවා. නාසයෙන් විඳපු ගඳ සුවඳවල් ඔබට තියෙනවා. ඒ දේවල් විඳින්න පුළුවන්කම තියෙනවා. දිවට දැනුණා නම් රසයේ රස ලෝකේ තියෙනවා. එතකොට කනට ශබ්ද ඇහුණා නම් ශබ්ද ලෝකේ තියෙනවා. ඔබ රූප දැක්කා නම් ඒ රූප ලෝකේ තියෙනවා. මෙන්න මේ ටිකේනේ දැන් අපිට මේ නිමිති පැවතිලා තියෙන්නේ. මනසින් අද දැඩිව ස්ථාවර කරගෙන පිහිටා සිටින්නේ මොන ටිකේද? මෙන්න මේ ආයතන ටිකේ. ඒ කියන්නේ විඥාණය, මනස. එතකොට මේ විඥාණය රූපය නිස්සෘත කරගෙන පවතිනවා. රූපය ඇසුරු කරගෙනද පවතින. ඇස ඇසුරු කරගෙන පවතින. චක්කු විඤ්ඤාණය ඇසුරු කරගෙන පවතින. මොකද මේ තුන් දෙනාගේ එකතුව වුණ තැනක තමයි ස්පර්ශ වේදනාදී ධර්මය ඇති වුනේ. මේ ධර්මතා ටික නිස්සෘත කරගත්ත තැනක තමයි ඔබට කලින් දැකපු දේවල් තියෙනවා කියලා පේන්නේ. එනිසා මේ කර්ම විඤ්ඤාණය ඔබ අර ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන දේවල් පැත්තට නැඹුරු කළාට පස්සේ ඔබට පේනවා ඒ ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න ධර්මය නැතිනම් ඒ තුන් දෙනාගේ එකතුව වුණ තැනක ඔබට පේනවා අර හිතේ හදාගත්ත පණවගත්ත ඒ දේවල් රූපයට අයිති දේවල් කියලා. හිතේ හදාගත්ත පණවගත්ත දේවල්. ප්‍රඥප්තිය කියන එක පුදු ප්‍රඥප්ති මාත්‍රයක් විතරයි. ප්‍රඥප්තිය කියන එක ඒ කියන්නේ පැනවීම කියන එක හිතෙන් අපි මේ මනුස්සේක්‍ය ප්‍රඥප්තිය කියලා කියන්නේ අපි සරලව තේරුම් ගත්තොත් ලෝකය හඳුනා ගැනීම සඳහා අපි පනවගත්ත දේවල් තියෙනවා. මේ අම්මා, මේ තාත්තා, මේ මිනිස්සයෝ, මේ සත්වයෝ, මේ ගෙවල් දරවල්, මේ රන් රිදී මිල මුදල් මේ විදිහට පනවගත්ත දේවල් තියෙනවා. මේ තමයි ප්‍රඥප්ති. මේක වටිනවා, මේක නොවටිනවා, මේ ප්‍රඥප්තින අපි පනවගෙන තියෙන දේවල් වල. එතකොට ඒ පනවාගත්ත දේවල් ප්‍රඥප්තින් අපිට අද සජීවීකරණයට ලක් වෙලා හම්බ වෙනවා. ප්‍රඥප්තිය යථාර්ථය නෙමෙයි. ප්‍රඥප්තිය කියලා කියන්නේ ලෝකයේ තුල විද්‍යමාන දේ නෙමෙයි. ප්‍රඥප්තිය කියන දේ ලෝකේ විද්‍යමාන නැහැ. ඔබ හිතන්නට ගියොත් දරුවා කියන රූපය පිළිබඳව ඔබ කල්පනා කරන්නට ගියොත්, දරුවා කියන බව පිළිබඳව ඔබ මෙනෙහි කරන්නට ගියොත් ඔබට හම්බෙන්නේ මොනවද? දරුවා පිළිබඳව ඔබ මෙනෙහි කරන්නට ගියොත් ඔබට ලැබෙන්නේ රූපේ දරුවද කියලා බලන්න. ඔබට පේනවා පඨවි ධාතුව දරුව නෙමෙයි, ආපෝ ධාතුව දරුව නෙමෙයි, තේජෝ ධාතුව දරුව නෙමෙයි, වායෝ ධාතුව දරුව නෙමෙයි. මේ සතර මහා ධාතුව නිසා පවත්නා යම් වර්ණ රූපයක් තිබුණා නම් මේ වර්ණ රූපය දරුව නෙමෙයි. වර්ණ රූපේ දරුව නෙමෙයි. ඒත් ඇහැට පේන දේ දරුව නෙමෙයි කියන එක අපිට පේනවා. පවත්නා දේ දරුව නෙමෙයි. එතකොට එහෙනම් දරුව උනේ ඒ රූපේ පෙනුනහම මෙහෙ තමන්ගේ හිතේ ඉපදුණු වේදනාවද නෑ, සංඥාවද, සංස්කාරයේද, විඥානයේද, එකක් එකක් අරගෙන බැලුවොත් මේකක්වත් දරුව නෙමෙයි. එතකොට දරුව කියලා අපි පනෝගත්ත ප්‍රඥප්තිය මේක හොයාගෙන යන්න ගියොත් මේක විද්‍යමාන නැහැ. මේක ලෝකෙ තුල අපිට පේන්නේ නැහැ. මේ රූපාදී ධර්මයන් තුල අපිට පේන්නේ නැහැ. ස්කන්ධයන් තුල පේන්නේ නැහැ. එතකොට මේ ස්කන්ධ ටික හැර වෙන දේවල් තිබෙන්නේ නැහැ. දරුව වෙච්ච ස්කන්ධ තිබෙන්නේ නැහැ. තිබුණේ මේ ස්කන්ධ පංචකයක් හටගත්තේ. හැබැයි මේ ස්කන්ධ පංචකයේ දරුව නෙමෙයි. එහෙනම් අපිට දරුවා පනවන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒවලට කියනවා ධර්මයෝ කියලා. ධර්මයෝ සත්ව පුද්ගල සංඥා සංකල්පයන්ගෙන් තොර හුදු ධර්ම සම්පතියක්. හුදු ධර්ම මාත්‍රයක්. එහි තියෙන ස්වභාව මාත්‍රයන් පමණයි. එහි සත්‍ය නැහැ, පුද්ගලයෝ නැහැ, ප්‍රඥප්ති නැහැ. ඒක තමයි රූපයේහි ස්වභාවය. ඒ නිසා රූපේ ධර්මයක්. ඇහැ ධර්මයක්, චක්කු විඥානයේ ධර්මයක්. මේවා ධර්මයෝ. එතකොට මේ නිස්සත්ත්ව නිජීව ස්වභාවයෙන් යුක්ත දේවල් තමයි ධර්ම කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට අපිට පේනවා අපිට අද මනස තුළ උපදෝගත්ත දේ අර බාහිර රූපේ නිස්සෘත කරගෙන පවත්වනකොට මනස, ඇස නිස්සෘත කරගෙන පවත්වනකොට හිත, නිස්සෘත කරගෙන පවත්වනකොට නැතිනම් ඒ සිදුවන සිදුවීම පිළිබඳව නිස්සෘත කරගෙන පවත්වනකොට විඥානයේහි අද්දකීම ඔබට නාම රූපයේ වෙතින් දිස් කරගන්නට පුළුවන්කම තියෙනවා. නාම රූපයේ වෙතින් දිස් වෙනවා. එතකොට තමයි ඔබට දරුව හම්බ වෙන්නේ. එතකොට තමයි ඔබට මව හම්බ වෙන්නේ. එතකොට තමයි ඔබට පියා හම්බ වෙන්නේ. එතකොට තමයි ඔබට වටිනා නොවටිනා වස්තු හම්බ වෙන්නේ. විඥානයේ තුල, කර්ම විඥානයේ තුල ඇති කරගත්ත දේ බාහිර නාම රූපයේ වෙත පේනකොට තමයි ඒක සම්පූර්ණ වෙලා තියෙන්නේ. කොයි වෙලාවකවත් බාහිර නාම රූපයේ වෙත එහෙම විඥානය පතිත කරගන්න බව නැත්තම් නමරූපයහි නිරෝධය අවබෝධ කරලා නං නමරූපයහි නිරෝධය අවබෝධ කිරීම නිසා මේ විඤ්ඥානයට පිහිටා සිටින්නට තැනක් නැති වෙන. විඤ්ඥානයට පිහිටා සිටින්නට තැනක් නැති වෙන. හැම වෙලාවකදිම විඤ්ඥානයහි පිහිට ලැබුවොත් නාමරූපය ඒ නාමරූප ධර්මයන් නිසා පුද්ගල බවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. විඤ්ඥානයේ තමයි අත්දැකීම, විඤ්ඥානයහි තමයි මායාව, විඤ්ඥානයහි තමයි ඒ බොරුව ඇති කරලා දෙන ශක්තිය තිබුණේ. එරකට ඒ විඤ්ඥානය ස්වාධීනව නැගී සිටින්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හැම වෙලාවකදිම අර බාහිර නාමරූපය වෙත පතිත කලාට පස්සේ තමයි ඒක වටින දෙයක් නොවටින දෙයක් කියල පෙන්වා දෙන්නට සමර්ථ වුණේ. එතකොට දැන් අපිට අද අපේ ජීවිතයේ ගොඩනැගිලා තියෙන කොතනද? අද අපේ ජීවිතයේ ගොඩනැගිලා තියෙන්නේ අර බාහිරට යොමු වූ මනස තියෙන තැනක. බාහිරට යොමු වූ මනස තියෙන තැනක අපිට වස්තුවල හම්බ වෙනවා වටින දේවල් සහ නොවටිනා දේවල්. අපිට වස්තුවල හම්බෙනවා, බාහිර වස්තුවල හම්බෙනවා වටින දේවල් සහ නොවටිනා දේවල්. එතකොට වටින දේවල් නොවටින දේවල් හම්බ වෙන තැනක අපි වටින දේවල් ටික තියාගන්න, නොවටිනා දේවල් අයින් කරගන්නට අපි මහන්සි වෙනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ දේවල්. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අන්න ඒ විදිහට අපි හොඳ දේවල් ටික අපි ළඟ තියාගෙන නරක දේවල් ටික ජීවිතෙන් අයින් කරගන්නට ගන්න වෑයම, ගන්න උත්සාහය. ඒක තමයි සිද්ධ කරන්නේ. එතකොට පින්නතුනේ අපි මෙහෙම ජීවත් වෙන තැනක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ කොහොමද? මේ සිද්ධ වෙන අනිත්‍ය ලක්ෂණය පිළිබඳව හොඳින් ප්‍රතිවේධ කරන්න. අනිත්‍ය ලක්ෂණය පිළිබඳව හොඳින් දකින්න. ඒක අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ප්‍රතිවේධ කරනකොට, අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපි හොඳින් දකිනකොට අපිට එතනදී පුළුවන්කම තියෙනවා මේ රූපය කියන දේ හඳුනා ගන්නට. මුල්ම අවස්ථාව තමයි ඉති රූපං, මේක රූපය කියලා හඳුනා ගන්න එක. දැන් අපි ඉන්නේ හැම වෙලාවකදීම අර පනවන්න බැරි විද්දමාන නොවන ඒ මායාව ඇතුළේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි පනවගත්ත දේ, විඥාණය තුල හදාගත්ත දේ, අපි නාම රූපේ පවතින දේ හැටියට දැඩිව අල්ලගෙන ඉන්න තැනකදී ඉස්සෙල්ලා මේක ටිකක් බේරුම් කරගන්න, මේක ටිකක් අවබෝධයක් ඇති කරගන්න මෙතන. මෙතනදී දකින්න පුරුදු වෙන්න ඉති රූපං, මේ තමයි රූපය. ඇස් හමුවට පැමිණෙන්නේ රූපයක්, කන හමුවට පැමිණෙන්නේ රූපයක්, නාසය හමුවට පැමිණෙන්නේ, දිව හමුවට පැමිණෙන්නේ, කය හමුවට පැමිණෙන්නේ රූපයක්. ඉති රූපං කිව්වේ ඒකයි. එතකොට රූපයක් පැමිණෙනවා කියනකොට, රූපයක් පැමිණෙනවා කියනකොට ඒ රූපය නිකම්ම හටගත්ත දෙයක් නෙමෙයි, හේතු නිසා හටගත්ත දෙයක්. ඒ රූපය හේතු නිසා හටගත්ත දෙයක්. මොකද්ද රූපෙට තියෙන හේතු ටික? මේ විදිහටයි රූපය හටගත්තේ කියලා ඔබ රූපයේහි ඇතිවීම කුමක්ද කියලා හොයාගෙන යනකොට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා අවිජ්ජා සමුදයා රූප සමුදයෝ, තණ්හා සමුදයා රූප සමුදයෝ, කම සමුදයා රූප සමුදයෝ, ආහාර සමුදයා රූප සමුදයෝ. අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාරය නිසා රූපය උපදිනවා. රූපය හටගන්න හේතු හතරක් කියන මොනවද? අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය කියන හේතු හතරක්. මෙන්න මේ ටික නිසා තමයි රූපය උපදින්නේ. එතකොට මේ ටික නිසා රූපය උපදිනවා කියන එක දකිනකොට ඒකට අවශ්‍ය දේ අපිට පෙනිලා තියෙන්න ඕනේ. මේ කියන්නේ මේ වටින වස්තුවක් කියලා හම්බෙන තැනක ඒක ඉපදිච්ච හැටි නෙමෙයි. ඔබට ඇහැට ගහක් පේනවා නම් ඔබට ඒ ගහ ඉපදුනේ කොහොමද අවිද්‍යාව නිසා කියලා කියන කතාවක් නෙමෙයි මේක. මේ කියන්නේ කොහොමද? මේක මෙතන මේ පැහැදිලි කරලීම කරන්නේ හැම වෙලාවකදීම රූපය පිළිබඳව තේරුම් ගත්ත කෙනාට. ඉති රූපං කියන එක දැක්කොත් තමයි ඒ රූපය හටගත්තේ කොහොමද කියලා දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉති රූපං කියන මේකයි රූපය කියලා දැක්කොත් තමයි ඒ රූපේ ඉපදුනේ කොහොමද කියලා දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ රූපය කියලා කියන්නේ අපි අර ප්‍රඥප්තිය කියන්නේ විඥානයේ අත්දැකීමත් එක්ක මිශ්‍ර කරගත්ත දේ නෙමෙයි, යථාභූත විදිහටම පවත්නා රූපයේ ස්වභාවය. එතකොට ඇත්තටම රූපෙහි භූත වූ පවත්නා ස්වභාවය මොකද්ද? ඒක තමයි ඇහැට පතිත වෙන්නේ හැම වෙලාවකදීම වර්ණ රූපයක්. සතර මහා ධාතුව නිසා පවත්නා වර්ණ රූපයක් තමයි ඇහැට පතිත වෙන්නේ. එතකොට මේ වර්ණ රූපය පෙර තිබිලා එන දෙයක් නෙමෙයි. කලින් ඉඳලා තිබිලා එක දිගට තිබිලා එන දෙයක් නෙමෙයි මේ වර්ණ රූපය කියන එක. ඒ වගේ මේ වර්ණ රූපය දැන් ආවට පස්සේ අනාගතයටත් එන්න කියලා කොහෙවත් ඉතුරු වෙලා තියෙනව එහෙමත් නෙමෙයි. ඇහැට පේන වර්ණ රූපයක ස්වභාවය තමයි දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් බාහිර වස්තුවක් මතට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක් ඇහැට වැටෙනවා. එතකොට මේ පරාවර්තිත ආලෝකයක් ඇහැට වැටෙන තැනක පරාවර්තිත ආලෝකයක් ඇහැට වැටෙන තැනක අන්නේ ඒ වැටෙන ආලෝකය නැතිනම් වර්ණ නිභා කියලා අපි පාවිච්චි කරන වර්ණ සටහනක් කියලා. එතකොට අන්නේ වර්ණ සටහනක් තමයි ඇහැට පේන්නේ. ඒක තමයි රූපායතනෙ. ඒක කලින් තිබිලෙනව නෙමෙයි. අනාගතේට අපිට දකින්න පුළුවන් කමකුත් නැහැ. අනාගතේට ඒක දකින්න පුළුවන් කමකුත් කලින් තිබිලෙනවත් නෙමෙයි. අනාගතේට ඒක දකින්න පුළුවනොත් නෙමෙයි මේ මොහොතේ පච්චුප්පන්නව මේ දැන් ඔබේ ඇස් සමුවට එන වර්ණ රූපේ. ඒක තමයි රූපේ. එතකොට මේ රූපය ලෝකයට හම්බෙනවා අතීත අනාගත පච්චුප්පන්න හීන ප්‍රණීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර මේ ආදි වශයෙන්. එතකොට මේ කියන්නේ රූපය පිළිබඳව ලෝකයට ඇසුරු වෙන තැන් අතීත රූප තිබෙනවා. ඒ රූප තමයි විගත නිරුද්ධ වන රූප. ඔබ දැකපු රුවන්වැලි සෑය ගැන ඔබ දැන් සිහිපත් කරනකොට ඒක විගතයි, ඒක අතීතයි, ඒක නිරුද්ධයි. ඒ වෙලාවේ හටගත් යම් වර්ණ රූපයක් තිබුණා නම් ඒ වර්ණ රූපය අතීතයි, විගතයි, නිරුද්ධයි. ඒක අතීත රූප. අතීතං සේන සංගහිතං, අතීතං සේට සංග්‍රහයට ගිහිල්ලා තියෙන දේ. ඒ වගේම ඔබට අනාගතයට ඇවිල්ලා බලන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක අනාගත රූප. ඔබට අනාගතයට මෙහෙම දේවල් ලැබෙයි, මෙහෙම දේවල් තියෙනවා කියලා ඔබ කල්පනා කරන අනාගත රූප. වර්තමානයේ ඔබට දැන් ඇස් සමුවට ඔබට රූප පේනවා නම් ඒකට කියනවා පච්චුප්පන්නයි කියලා. ලෝකයාගේ හීනයයි සම්මත දේවල් තියෙනවා, ඒවා හීන රූප කියලා කියනවා. ප්‍රණීතයේ සම්මත දේවල් තියෙනවා, ප්‍රණීත රූප කියලා කියනවා. මේ විදිහට දුර්ලංග ආධ්‍යාත්මික බාහිර රළු සියුම් ආදී ලෙස මේ රූපය විභජනය කරන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් මේ 11 ආකාරයකට ලෝකෙට හමුවන රූපයේ ස්වභාවය මොකද්ද? ඒක ඇස් සමුවට පැමිණෙනවා නම් මේ වර්ණ රූපයක් විදිහට ආවේ. අතීත රූපයක් විදිහටත්, අනාගත රූපයක් විදිහටත්, පච්චුප්පන්න රූපයක් තියෙනවා නම් ඒකද වර්ණ රූපයක් විදිහටමයි ඇස් සමුවට පැමිණෙන්නේ. එතකොට ඒ ඇහැට කොයි වෙලාවකවත් සද්දයක් පෙනෙලා නැහැ. ඇහැට ගන්ධයක් පෙනෙන්නේ නැහැ නේ, ඇහැට රසයක් පෙනෙන්නේ නැහැ. ඒක රූපයක්, වර්ණ රූපයක්. එතකොට අන්න ඒ විදිහට රූපේ හඳුනාගත්ත කෙනාට තමයි මේක හටගත්තේ කොහොමද කියලා දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇහැට දුව පුතාදී රූප පේන එකක් නෙමෙයි. ඒක කියන්නේ අපි හිතේ හදාගත්ත දේවල් ටික අපි අර රූපයට දාලා මේ දරුවය, මේ අම්මය, මේ තාත්තය කියලා දැඩිව පුද්ගල බව උපදෝගත්තට පස්සේ හිතන එක ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ පින්නතුනේ අපි තමන්ගේ හිත පැත්තෙන් උපද්ද ගන්න දේ අතහැරලා ලෝකේ පවත්නා යථා ස්වභාවයේ තමයි ඇහැට එන වර්ණ රූපේ කියන එක. අන්න ඒකයි රූපේ. එක තැනකින් අහුවෙන්නේ අපිට වර්ණ රූපේ. එතකොට ඔබට පෙනෙන යම්තාක් ලෝකේ රූප නිමිති තියෙනවා නම් ඒ සියල්ලම මේක රූපේ. ඒක ඇස්සේ වටිනකමක් නැහැ. ඔය රූපේට වටිනකමක් නැහැ. ඔය රූපේට නොවටිනකමක් නැහැ. රූපේ කියන එක ඔබ තේරුම් ගන්නට ඕනේ. මැණික් ගලක් ෆොටෝ එකක් අතර ඔබට වෙනසක් පේන්නේ නැතුව ඔබට පේනවා නම් ඒ තැන් දෙකේම වර්ණ රූපයයි රූපය කියලා පේනවා නම් අන්න ඒක තමයි රූපය. ඉති රූපං ඔබ උත්සාහවත් වෙනවා දකින්නට මෙන්න මේකයි රූපය. මේක තමයි රූපේ විදිහට අපිට අසුරු වෙන තැන. ඒකත් අනිත්‍ය සංඥාවෙහි කොටසක්. අන්න දැන් ඒ රූපය හටගත්තේ කොහොමද? ඉති රූපස්ස සමුදය මේ රූපේ ඉපදුනේ කොහොමද කියලා ඔබ බලනවා. එතකොට ඔබට රූපේ දිහා බලනකොට අවිද්‍යා සමුදය, රූප සමුදය, අවිද්‍යා, තණ්හා, කර්ම නිසා රූපේ උපදිනවා. ආහාරය නිසා රූපේ උපදිනවා. අවිද්‍යා, තණ්හා, කර්ම කියලා කියන්නේ මොනවද? අවිද්‍යාව තණ්හාව කර්මය කියලා කියන්නේ අතීත හේතු ටික. අතීත හේතු ටික. අවිද්‍යා තණ්හා කර්ම ටික නැත්තම් කෙනෙක් මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමක් නැහැ. අවිද්‍යා තණ්හා කර්ම කියන ටික තියෙන නිසා තමයි කෙනෙක් මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. ඒ ටික නැත්තම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමක් ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමක් ඇත්තේ නැහැ. එතකොට දැන් අපි මරණාසන්න මොහොතේදී යම්කිසි කර්ම නිමිත්තක් කර්මණු කරලා මේ නිමිත්ත පිළිබඳව තණ්හා උපාදාන ඇති කරගෙන තමයි ප්‍රතිසන්දි වශයෙන් විඥානේ මෞකසකට බැසගන්නේ. එතකොට විඥානේ මේ විදිහට ප්‍රතිසන්දි වශයෙන් මෞකසකට බැසගත්තට පස්සේ ඒ බැස ගන්න මොහොතේදී නැතිනම් ප්‍රතිසන්දියේදී තීරණය කරන දෙයක් තමයි මේ නාම රූපයේ ඇසුරු කරගෙන මේ විඥාණය කොච්චර කල් පවතිනවද? අනික් ධර්මයන්ගෙන් පීඩාවටපත් වෙන්නේ නැත්නම් උත්පත්තියෙන් ගෙන එන ආයුෂය තියෙනවනේ. අවුරුදු 50ක්ද, අවුරුදු 30ක්ද, අවුරුදු 100ක්ද මොකද්ද කියලා. අනේතා කාලයක් මේ විඥානේ ඇසුරු කරගෙන මේ නාම රූපේ ඇසුරු කරගෙන විඥානේ පවතිනවා. විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා, නාම රූපේ විඥානයට ප්‍රත්‍ය වෙනවා. මේ පැවැත්ම හදනවා. ඇයි? අර කර්ම නිමිත්තක් සිහිපත් කරගෙන ඒකට තණ්හා උපාදාන කළා තමයි මෙතෙන්ද බැසගත්තේ. ඒ කර්මය සිද්ධ කරගත්තේ අවිද්‍යාව නිසා. ඒ වගේම අවසාන මොහොතේදී ඒක ඒ පිළිබඳව විඥානේ පවත්වන්න එතන යථාර්ථය දකින්නේ නැතිකම නිසා. එනිසා අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන අතීත හේතු ටික තියෙනවා. එතකොට අවිද්‍යාව, කර්ම, තණ්හා කියන අතීත හේතු ටිකේ බලපෑම නිසා තමයි ඒක කලින් ඉපදිලා ඒ හේතු ටික දැන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මෙතන ඇත්තේ නැහැ විපාකයේ ඇතුලේ අතීත හේතු ටික ඇවිල්ලා මේ විපාකයේ ඇතුලේ කොහෙවත් ඇත්තේ නැහැ. වර්තමානයේ ඒ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන අතීත ටික ඇවිල්ලා මේ දැන් මෙතන තියෙනවා එහෙම නෙමෙයි. දැන් අඹ ඇටයක, අඹ බීජයක තිබෙන බීජමය ගුණය නිසා තමයි අඹ ගහක් හැදෙන්නේ. හැබැයි අඹ ගහ ඇතුලේ අඹ ඇටේ නැහනේ. අඹ ගහ ඇතුලේ අඹ ඇටේ නැහැ. ඒ වගේ අතීත හේතු ටික තමයි අවිද්‍යාව, තණ්හාව, කර්මය කියලා කියන්නේ. වර්තමානයේ මේක ඇතුලේ අර අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ටික ඇත්තේ නැහැ. හැබැයි අඹ ඇටේ නැත්තම් අඹ ගහක් නැහැ. අඹටේ දාත් නැත්නම් අඹ ගහක් නැහැ. ඒ වගේ අතීත අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නැත්නම් අද මේ විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන පවතින්නේ නැහැ. එනිසා අතීත හේතු ටික ගැන අපිට කතා කරන්න වෙනවා. අඹ ගහ ගැන කතා කරන්න ගියොත් අඹ ඇටේකින් තමයි ඉපදුනේ කියන එක කතා කරන්න වෙනවා වගේ. අපිට පෙන්වා දෙන්න වෙනවා මේ රූපය මේ විදිහට උපදින්නට හේතුව ගැන කතා කරනකොට අවිද්‍යාව, තණ්හාව, කර්මය උපස්තම්භක වුණ විදිහ. ඒක අතීත හේතු විදිහට මේ විඥානයක් මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත කම නිසා. එතකොට දැන් ඒ බැසගත්තාම මේ විපාක චිත්තසන්තතිය පවතිනවනේ. පවතිනවා කියලා කියන්නේ නැවත නැවත උපදිනවා. විපාක චිත්තසන්තතිය නැවත නැවත උපදිනවා. එතකොට මේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා. ඒ පවතිනකොට තමයි ප්‍රසාද රූපාදී නැවත නැවත උපදවන ශක්තිය තියෙන්නේ. දැන් රූපයක් ගැටුනහම ප්‍රසාද රූපේ බිඳෙනවා. ඒකට කියනවා චක්ඛුම් බිජ්ජති කියලා. ඇස බිඳෙනවා. කන බිඳෙනවා. නාසය බිඳෙනවා. නාසය බිඳෙනවා. මේ විදිහට මේ ආයතන බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ප්‍රසාද රූප බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් බිඳිලා ගියාම ආය උපදිනවනේ. දැන් චක්ඛු ප්‍රසාදයට වර්ණ රූපයේ පතිත වුනහම ඒ අනුව ප්‍රසාදය පළුදු වෙනවා. ප්‍රසාදය බිඳෙනවා, පිච්චෙනවා. එතකොට මේ ප්‍රසාදය බිඳුනට පස්සේ ආයෙත් ඒ ප්‍රසාදය හදන්න එපා. නැත්නම් ඒක රූප දකින්න බැරි වෙනවානේ. අන්න ඒ ශක්තිය තියෙන කොහෙටද? ඒ ශක්තිය හිත පැත්තෙන් තියෙන්නේ. ඒ විඥානයේ නාම රූප ඇසුරු කරගෙන තියෙන කම නිසායි ඒක තියෙන්නේ. ඒ නිසා අතීත හේතු ටික විදිහට ප්‍රතිසන්දි වශයෙන් ආපු කම නිසා තමයි නැවත 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 ප්‍රසාද රූප ටික විඥාණය අපගත වෙනකන් ආය සංතති අවසන් වෙනකන් පවතින්නේ. එතකොට අපිට පේනවා අවිද්‍යා, කර්ම, තණ්හා කියන අතීත හේතු තුනක පැවැත්ම. අපි හේතු හතරක් කතා කළා. මොනවද? ආහාරය ඊළඟ එක. ආහාරය කියලා කියන්නේ පින්නතුනේ අද මේ ඇහැ උපදවන්නට දැන් මව කුසේ ඉන්නකොට නම් මවගේ ඒ ඕජාසාරය අරගෙන මව කනබුන ආහාරය නිසා එතන හැදුණු ඕජාසාරය අරගෙන තමයි එතන රූප ටික හදාගත්තේ. ඒත් ආහාරජ රූප. දැන් මෙතනදිත් අපි ආහාරය නිසා උපදවන රූප. ඒතකොට දැන් ඒ ආහාරය නිසා උපදවනවා කියලා කියන්නේ මෙතන කබලින්කාර ආහාරය නියෝජනය වෙනවා සම්පූර්ණම. එතකොට මේ ආහාර සමුදේ රූපේ සමුදේ වෙනවා කියනකොට මේ ප්‍රසාදය හදන්නට ඒ ආහාර රූපේ උපකාර කරනවා. ප්‍රසාදය සකස් කරන්නට ආහාර රූපේ උපකාර කරනවා. එතකොට මේ රූපය ඉපදෙන හැටි ගැන කතා කරනකොට කතා කරන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික නිසයි මේ උපදින්නේ කියලා. එකෙන් කියන්නේ පින්නතුනේ දැන් ඔබේ ඇහැට රූපයක් පේනකොට ඔය එළියේ පේන පුටුව අවිද්‍යාව ඇති කරගෙන කර්ම ඇති කරගෙන තණ්හාව ඇති කරලා ඉපදිලා කියලා එහෙම නෙමෙයි. නැතිනම් එළියේ තියෙන වර්ණ රූපයේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරය නිසා එළියේ මේ විදිහට ඇවිල්ලා කියන එක නෙමෙයි. ආලෝකයේ වර්ණ රූපයේ කරපු කර්මය මොකද්ද? එතන තිබ්බ අවිද්‍යාව මොකද්ද? එහෙම එකක් නැහැ. එහෙනම් කොහෙන්ද මේක කතා කරන්නේ? මේ කතා කරන්නේ තමන්ගේ సంతානයේ පැත්තෙන්. තමන්ගේ සිත පැත්තෙන් මේ කතා කරන්නේ. තමන්ගේ හිත පැත්තෙන් මේක කතා කරනකොට තමන්ගේ හිත පැත්තෙන් බලනකොට තමන්ට ඒක පේනවා. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හේතු වෙලා තියෙන කොහෙද හදන්නද? එළියේ තියෙන ආලෝක හදන්නද? නෑ, තමන්ගේ ඇහැ හදනවා කියන දේ කරන්න. තමන්ගේ ඇහැ හදනවා කියන දේ කරන්නට තමයි ඒ දේ උපකාර වෙලා තියෙන්නේ. ඒකට ඒ හදන්නේ තමන්ගේ ඇහැ චක්කු ප්‍රසාදය කියන දේ තමයි උපදවන්නේ. ඒකට ඒ චක්කු ප්‍රසාදය කියන දේ උපදවන කොට තමයි එතනදී රූප දකින්න පුළුවන්කමක් ලැබුණේ. චක්කු ප්‍රසාදය උපදවනකොට තමයි එතන රූප දකින්න පුළුවන්කම තිබුණේ. ප්‍රසාදේ නැත්තම් රූප පේන්නේ නැහැ නේ. එනිසා මේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් මොකද කරන්නේ? ප්‍රසාදය හදනවා. ප්‍රසාදය හැදෙනකොටම ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා. ඇහැ ඉපදුනා නම් රූපය ඇහැට පතිත වෙන නිසා තමයි රූපෙට කතා කරන්නේ මේ හේතු ටිකමයි. එතකොට පින්නතුනේ මෙතන ඔය ආහාරජ රූපය යම් ආකාරයකින්ද තියෙන්නේ? ඒ බඳු ආකාරයකට තමයි ඔබට රූපය ගෝචර කරගන්න පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික මොන තැනකටද ප්‍රතිසන්දි වශයෙන් ගියේ? එතන තියෙන ආහාරය සකස් කරගෙන තමයි එතන ඇහැ උපදවන්නේ. ඒ ඇහි මට්ටමට තමයි ඔබට ඒ ආහාර රූපේ මට්ටමට තමයි ඔබට ආහාරජ රූපේ මට්ටමට තමයි ඔබට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි ඔබට අද මෙබඳු වර්ණ සහිත මේ මෙබඳු දැක්මක් දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් තිරසංගත සතෙක් රූප දකිනකොට එයාට පේන්නේ ඔබට පේන විදිහටමද? එයා දකින්නේ එයාට පේන ලෝකය. දෙවියෙක් දැක්කොත් එයා දකින්නේ එයාට පේන ලෝකය. එතකොට රූපේ ඇත්තම ස්වභාවය කොහොමද? රූපෙට අයිති කොහොමද? ඔබ දකින්න එකද රූපේ අයිතිය? රූපේ ඇත්තටම විද්‍යමාන ස්වභාවය? තිරසංගත සතා දකින්න එකද? එහෙම නැතිනම් දෙවියෙක් දකින්න එකද රූපේ ඇත්තම ස්වභාවය? රූපේ ඇත්තම ස්වභාවය ගැන අපිට කතා කරන්නට පුළුවන් කමක් ඒ විදිහට නැහැ. මට පේන රූපේ කියලා ඔබ රූපේ දකින්නේ ඔබේ ප්‍රසාදය ඒ ගෝචර කරගන්න විදිහට. තිරිසංගත සතෙක් දකින්නේ ප්‍රසාදය ගෝචර කරගන්න විදිහට. දෙවියෙක් දකින්නේ එයාගේ ප්‍රසාදය ගෝචර කරගන්න විදිහට. එතකොට රූපේ හට ගැනීම කියලා ඔබ ඔබේ රූපය හට ගන්න විදිහ ගැන තේරුම් ගන්නකොට ඔබේ ඇහැ උපදවපු හේතු ටිකත් ඒ ඇහැට එබඳු වූ රූපයක් ගෝචර වුණ ආකාරයක් තමයි දතිතු වෙන්නේ. එහෙම නැතුව භෞතිකව ද්‍රව්‍යාත්මකව ඇහෙන් තොරව මෙබඳු වූ රූප ලෝකෙ තියෙනවා. මේ රූප ඇතිවීමෙන් නැතිවීමෙන් මේ විදිහට පවතිනවා කියලා ද්‍රව්‍යාත්මකව එදේ අපි දකින්නට යෑම තුළින් අපි යම් මට්ටමකින් මේ ප්‍රතිපදාවෙන් ඈතට යනවා. ඒ කියන්නේ මේ ලෝකේ රූපය නැහැ කියලා දෙයක් නෙමෙයි. මේ ලෝකේ භෞතිකව කිසිම දෙයක් නැහැ කියලා දෙයක් ගැන නෙමෙයි. භෞතිකව යමක් නැත්තම් ඇහැට පතිත වෙන වර්ණ රූපේ මොකක්ද? ඒ වර්ණ රූපේ උපදවන්නට හේතු වන සතර මහා ධාතුව මොකක්ද? එනිසා ඒෙහි උපස්තම්භක භාවයක් තියෙනවා. ඒක යෙදෙන තැනක් තියෙනවා. ඒක යෙදෙන්නේ කොතනටද? රූපයක්. ඒ රූපය ඇස ඇති කල්හි තමයි අපිට දකින්න පුළුවන්කම ලැබුණේ. එතෙන්ට හිත යොමු වුණාට පස්සේ තමයි ඒක විජානනය කරන්නට පුළුවන්කම තිබුණේ. එතකොට අපිට ඒ නිසා තමයි ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්ම ටිකම බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නැත්නම් මේ රූප ලෝකේ තියෙනවා මේ රූපයේහි ඊටාම සියුම් රූප කලාප බිඳි 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 යමින් නැවත නැවත හටගනිමින් නැවත නැවත බිඳි යමින් මේ රූපේ නිට්ටව පවතිනවායයි කියලා එහෙම වෙනස් වෙමින් පවත්නා දෙයක් ගැන එළියේ ඒක දැකලා නිවන් දකින්න කියලා දේශනා කරපු තැනක් ඇත්තේ නැහැ. හැබැයි අපිට දේශනා කරනවා මේ ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මය හේතු නිසා හටගත්ත දේවල් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දේවල් එහෙම නැතිනම් මේවා අනිත්‍යයි මේ විදිහට අපිට දේශනා කරපු දේශනා ඕන තරම් ලකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ සාක්ෂාත් කළ යුතු දේ තමයි අනිත්‍ය ධර්මය අනිත්‍ය විදිහට දකින්න. දුක්ඛ ධර්මය දුක විදිහට දකින්න ඕනේ. අනාත්ම ධර්මය අනාත්ම විදිහට දකින්නට ඕනේ. එතකොට මේ අනිත්‍ය ධර්මය සාක්ෂාත් කරනකොටත් ඔබ අනිත්‍ය තේරුම් ගත යුත්තේ ඇහැට පැමිණෙන වර්ණ සතහනෙහි තිබෙන අනිත්‍ය ස්වභාවය දකින්න. ඒ ගෝචර කරගත්ත ඇසෙහි තිබෙන අනිත්‍ය ස්වභාවය දකින්න. ඒ වගේම ඇහැට රූපේ පතිත්ත වූ කලී රූපේ දැනගැනීම පිණිස හේතු වන සිතෙහි අනිත්‍ය ස්වභාවය දකින්න. ඒ ධර්ම ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන බව දැක්කොත් ඔබ දකිනවා නම් ඔබට පෙනෙයි ඒ රූපය එළියේ තියෙනවා කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ රූපය නැහැ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ආදී ලෙස දකින්න පුළුවන් කමක් නැහැ. මේ ටික එකතු කූකල්හි හටගත් කල්හි ඇතේයි සම්මුතියට යනවා. මේ ටික නැති වෙනකොට මේ ධර්මයේ නැති වෙලා යනවා. මේ විදිහට අපිට එහි හට ගැනීම දකින්නත් පුළුවන් වැයවීම දකින්නත් පුළුවන්. මේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකින්නකොට පින්නතුනි මෙතන කරුණු දෙකක් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියලා කියන්නේ මේ මේකයි රූපේ හට ගැනීම කියලා. දැන් හට ගැනීම තමයි අපි බැලුවේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා ඉපදුණා කියලා. අත්ංගමෝ කියලා අස්තංගමයක් ගැන කතා කරනවා නම් නැතිවීමක් ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යාව නැති වෙනකොට රූපේ නැති වෙනවා. අවිද්‍යා නිරෝධහ රූප නිරෝධෝ. තණ්හා නිරෝධහ රූප නිරෝධෝ. කම්ම නිරෝධහ රූප නිරෝධෝ. ආහාර නිරෝධහ රූප නිරෝධෝ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටික නැති වෙනකොට රූපේ නැති වෙනවා. එතකොට අතීත හේතු ටික විදිහට තිබුණු අවිද්‍යාව වර්තමානයේ නැත්තම් අපි කියවනේ අඹ ඇට්ටේ අඹ ගහ ඇතුලේ නැහැ කියලා. අඹ ඇට්ටේ අඹ ගහ ඇතුලේ නැහැ කිව්වා. එතකොට අතීත හේතු ටික නිසා පෙනුණු අවිද්‍යාව කියන දේ නොදන්නාකම කියන දේ දැන් ඇත්තේ නැත්තම් ඒක නැති කරලා කොහොමද රූපය අපි නූපදවන්නේ නැතින රූපේ නැති කරන්නේ. නමුත් අවිද්‍යාව නැතිකුණොත් තමයි රූපේ නැති වෙන්නේ. මේ විදිහට දකින්න ඕනේ. මේක තමයි වැය හැටියට පෙන්වන්නේ. එතකොට අතීත හේතු ටිකක නිරෝධය අපිට පෙන්වනවා. අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ කළොත් රූපේ නිරුද්ධ වෙනවා. එතකොට මේ අවිද්‍යා තණ්හා කර්ම කියන ටික පෙන්වන්නේ කොතෙන්ද? වෙනතුනි මේ පෙන්වන්නේ අනාගත අනුත්පාද නිරෝධයකට. අනාගත අනුත්පාදයකට යන නිරෝධයක්. අනුත්පාද සංඛ්‍යාත අනිත්‍යතාවයක්. අනිත්‍ය කියන වචනය ඇතුලේ කොටස් දෙකක් අපිට බෙදලා සියුම දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් තැනකදී එය අනුත්පාද සංඛ්‍යාත භාවයකින් පෙන්වනවා. ඒ කියන්නේ උපදින්නේ නැහැ ආපහු. උපදින්නේ නැහැ. ඒ නිසා තමයි අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ කියලා කිව්වේ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධ වෙනවා කියලා කිව්වේ. එතකොට එතනදී අපේක්ෂා කළේ පින්තුනේ මේ තාම සියුම් ධර්ම කාරණා. එතකොට එතනදී අපේක්ෂා කරන්නේ මේ තියෙන රූපය මේ වෙලාවේ අසමුවට ආපු දෙය හටගෙන නැති වුණා කියන එක කියන්න නෙමෙයි. එතනදී අපේක්ෂා කරන්නේ මේක ධර්මයක්. මේක අතීත හේතු ටික නිසා මේ විදිහට උපකාරී වුණා මේක උපදවන්නට ජනනය කරන්නට ජනක ප්‍රත්‍යයකින්. එතකොට මේක අනාගතයට නෑ වර්තමානයේ අවිද්‍යාව නිරුද්ධ කළොත්. වර්තමාන මේ මොහොතේ මේ රූපය පිළිබඳව නොදන්නකම අයින් කළොත් කර්ම රැස් කර නොගත්තොත් තණ්හා නොකළොත් අනාගතයට මෙබඳු රූපයක් ලැබෙන්නේ නෑ. එතකොට එයා රූපේහි නිරෝධය පිළිබඳව දකිනවා අනාගතයට ඒක නොහට ගන්න විදිහ මොකද්ද කියලා. ඒකට අනුත්පාද සංඛ්‍යාත භාවයකට පමුණවන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා දන්නවා. ඒ වගේම වර්තමාන අවිද්‍යාව නිරුද්ධ කරන්නට නම් එයාට සිද්ධ වෙනවා මේ රූපය පිළිබඳව ආහාරය ආහාර සමුදේන්. ඒ කියන්නේ වර්තමාන ප්‍රත්‍ය බවට පත් වෙන්නේ අපිට ආහාරයනේ. ඒකට ආහාරයෙන් උපන් දෙයක හොඳ නිරුද්ධ වෙන්නේ කියලා දකින්න. වර්තමාන ආහාරයෙන් උපන් දේ. ඒ කියන්නේ මේ මේක නැති වෙනකොට මේක නැති වෙලා යනවා කියලා වර්තමානය තුළ යාට වර්තමාන හේතුන්ගේ බිඳී යෑමෙන් ඒක නිරුද්ධ වෙන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙන. ඒක මේ මොහොතේ වෙන්නේ. ඒක මේ මොහොතේ වෙන්නේ. ස්පර්ශය නිරෝධ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඒක මේ මොහොතේ සිද්ධ වෙන ධර්ම સિદ્ધාන්තේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා. ඒක මේ මොහොතේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ මොහොතේ හටගෙන නැති වෙන බවකුත් තිබෙනවා. ඒ වගේම අනාගතයට අනුත්පාද බවකට යන ස්වභාවයකුත් තියෙනවා. මේ මොහොතේ හටගෙන නැති වෙන බවකුත් තියෙනවා. අනාගතයට නොහට ගන්න බවට යෑමකුත් තියෙනවා. එතකොට දැන් අපි මේක වැය පිළිබඳව තේරුම් ගන්නකොට මේ දෙකම තේරුම් ගන්නට ඕනේ. අනිත්‍යතාවයේ වටලා තේරුම් ගන්නකොට අපි මේ දෙකම තේරුම් ගන්නට ඕනේ. එතකොට අපිට පේනවා මේ හුදු ධර්ම සම්පතියක හට ගැනීමක් වැයවීමක් කියන තැනනේ අපි දකින්න උත්සාහවත් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ ටික හටගත්න හේතුනේ මෙන්න මෙබඳු හේතු ටික. මේ හේතු ටික නැති වෙනොත් මෙබඳු ඵලයක් අනාගතයට උපදින්නේ නැහැ. මෙබඳු ඵලයක් අනාගතයට උපදින්නේ නැහැ. එතකොට වර්තමානයේ හටගත්ත මෙන්න මේ වගේ දෙයක් නිසා මේක මේ මොහොතෙම නැති වෙලා යනවා. මේ මොහොතෙම නැති වෙලා යනවා. පච්චුප්පන්න ධර්ම ගැනත් එයා අනිත්‍ය වශයෙන් දකිනවා. මොනවාද? වර්තමානයේ ආහාර ප්‍රත්‍යයෙන් උපන්දේ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට එයා දකිනවා ඇහැ නිරුද්ධයි, රූපය මේ වෙලාවේදී නිරුද්ධයි, චක්කුන් අනිච්චං, ඇස අනිත්‍යයි කියලා දකිනවා. ඇසේ අනිත්‍ය කොහොමද දකින්නේ? මේ වෙලාවේ හටගත්ත ආහාර ප්‍රත්‍යයෙන් උපන්දේ ආහාර නිරෝධයෙන් නිරුද්ධයි කියලා දකිනවා. රූපේ නිරුද්ධයි කියනකොට මේ වෙලාවේ ආහාර ප්‍රත්‍යයෙන් උපන්දේ මේ වෙලාවේ නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා. එතකොට මේ විදිහට චක්කුන් අනිච්චං, ඇස අනිත්‍යයි කියන එක පිළිබඳව දැකීමෙන්, රූපේ අනිත්‍යයි කියන එක පිළිබඳව දැකීමෙන් මේ විදිහට අනිත්‍යතාවය පිළිබඳව ඔබට තේරුම් ගන්නට විශේෂයෙන් පුළුවන්කම තියෙනවා. මේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම, අනිත්‍යතාවයේ මේ විදිහට අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. මේ විදිහට අනිත්‍යතාවයේ තේරුම් ගැනීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඇති කරගත්ත විපල්ලාස ධර්ම පෙරලලා දාන්න, ඒවා අපව හරි පැත්තට දාන්න පුළුවන්කම තියෙන මේ විදිහට. එතකොට අපිට පේන්නේ මොකද්ද? පින්නතුනේ අපිට පේන්නේ රූපය කියන දේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ශබ්දය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. මේ විදිහට අපිට මේ දේ මෙහි තියෙන ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ආපහු මුල් කාරණා ටික සිහිපත් කරගත්තොත් ඉති රූපං කියලා අපි දැක්කා. ඉති රූපස්ස සමුදයෝ කියන එක දැක්කා. මේ රූපේ හට ගැනීමයි කියන එක. ඉති රූපස්ස අත්තංගමෝ, මේක තමයි රූපේ හිතින අස්තංගමය කියලා දැක්කා. මේක රූපය, මේක රූපේ හට ගැනීම, මේක රූපේ අස්තංගමය. එතකොට දැන් ඔබ අනිත්‍ය වශයෙන් අද දවසේදී භාවනා කරනවා නම්, ඔබ දකින්න පුරුදු වෙනවා නම් ඔබේ ජීවිතය තුළ ඔබ ඉස්සෙල්ලා හඳුනා ගන්නට ඕනේ ආයතන ගෝචර වන මේ රූපයන් කියන්නේ මොනවද, රූප ධර්ම කියන්නේ මොනවද. ඔබට රූපය ගැන තේරුම් ගන්නකොට, අනිත්‍ය වශයෙන් දකින රූපය ගැන හිතනකොට ඔබට පේන්න ඕනේ අම්මා වූ දුව පුතා වූ රූප කියන තැන නෙමෙයි. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූප, සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා පවත්නා වර්ණ රූපයක් කියන එක, ගන්ධ රූපයක් කියන එක, රස රූපයක් කියන එක, මේ විදිහට අපිට ඒ දේ ඇසුරු කරගෙන පවත්නා රූප විදිහට ඔබට දකින්නට අවශ්‍යයි. අන්න ඒ විදිහට දකිනකොට තමයි අපිට පේන්නේ, ඇහැට පේන්නේ රූපයක් කියන එක. එතකොට තමයි අපිට බලන්න පුළුවන්, එහෙනම් කොහොමද රූපය ඉපදුනේ, කොහොමද රූපේ නිරුද්ධ වුනේ. මේ විදිහට අපිට මේ ටික දකිනකොට අපිට පේනවා මේ ධර්ම සම්පතියක් මිසක පුද්ගලයෙක් නෙමෙයි කියන එක. ඊට පස්සේ වේදනාවේ අනිත්‍යතාවය පිළිබඳව අපිට ඊළඟට බලන්නට පුළුවන්. කොහොමද? ඉති වේදනා. මේ තමයි වේදනාව. ඉති වේදනාවේ සමුදය. මේ තමයි වේදනාව ඉපදුණු විදිය. ඉති වේදනාවේ අත්ංගමෝ. මේ තමයි වේදනාවේ අස්තංගමේ. නැතිනම් මේ තමයි වේදනාවේ කෙලවරට පැමිණීම. අනිත්‍යතාවයට පැමිණීම. නැතිවීම. නිරෝධය. එතකොට මේ වේදනාව කියලා හඳුනා ගන්නවා. මේ වේදනාව කියලා හඳුනා ගන්නකොට එයාට අර මට හරි දුකයි මට හරි සතුටුයි කියලා අපි දන්න වේදනාව නෙමෙයි. එයා විඳීම් සහගත ස්වභාවයේ, විඳීම කියන දේ, වේදනාව කියන දේ හඳුනා ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව කියන දේ තමයි එයා ඉස්සෙල්ලා ප්‍රකට කරගන්නේ. ඒ දේ ප්‍රකට කරගත්තාම තමයි එයාට හේතු විමසා බලන්නට පුළුවන්කම තියෙන. වේදනාවක් උපදින්නේ කොහොමද? වේදනාවක් උපදින්නේ අවිද්‍යා තණ්හා කර්ම කියන හේතු ටික නිසා, අතීත හේතු ටික නිසා. අවිද්‍යා තණ්හා කර්ම කියන ටික ප්‍රත්‍යවීම නිසා තමයි විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් ආවෙත් මේ වර්තමානයේ තුල විඥානයේ නාම රූපය අසුරු කරමින් පවතින්නෙත්. ඒ පවත්නා නිසා තමයි මේකට යමක් ස්පර්ශ වන්නට පුළුවන්කම තියෙන්නෙත්. එතකොට එතන යාට නුවණක් ඇති වෙනවා, එතන යාට දැනුමක් ඇති වෙනවා, මේ ස්පර්ශය හට ගන්නට අතීත හේතු ටික කොහොමද පස්තම්බක උනේ කියලා. ඒක මම නැවත පැහැදිලි කරන්නට කාලය ගන්නෙ නැහැ. අපි රූපය ගැන කරන ලද පැහැදිලි කිරීමෙන් ඔබට ඒ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණ නිසා. එතකොට පින්නතුනේ අපට පුළුවන්කම තියෙනවා දැන් මෙන්න මේ කතා කරපු දේ තුලින්ම වර්තමාන ප්‍රත්‍ය විදිහට මොනවාද අපිට හම්බ වෙන්නේ. අර රූපේට ආහාරය කතා කළා, වේදනාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශ ප්‍රත්‍ය. ඒ තමයි වර්තමානයේ සිද්ධ වෙන්නේ. වර්තමානයේ ඇහැට රූපයක් ගැටුණාම එතන හිතේ දෙනකොට හිතේ දෙන පස්සේ නිසා තමයි ස්පර්ශ වෙන ගතිය නිසා තමයි එතනට රූපයක් ගැටුණා කියන එක දැනගන්න පුළුවන් කම ගොඩනගන්නේ. හැඳිනීම කරන්න පුළුවන් කම තියෙන්නේ එතන ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ. ඒ නිසා විඳින්න පුළුවන්කම තියෙන්නේ එතන ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ. එතකොට අපිට පේන වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශ වීම. ස්පර්ශ වුණොත් තමයි විඳින්නේ. ස්පර්ශ වුණොත් තමයි විඳින්නේ. ඒ නිසා ස්පර්ශ වීම තමයි හේතුව. එතකොට අපි අස්තංගමේට දකිනවා මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කළොත් අනාගතේට විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින්නේ නැහැ. අවිද්‍යාව නැති කළොත් වේදනාව නැති කරන්න පුළුවන්. තණ්හාව නැති කළොත් වේදනාව නැති කරන්න පුළුවන්. කර්මය නැති කළොත් වේදනාව නැති කරන්න පුළුවන්. අවිද්‍යාව තණ්හා කර්ම කියන ටික දුරු කිරීම තුළින් වේදනාව සම්පූර්ණයෙන්ම අපිට දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මෙහි අස්තංගමය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුත්පාද වශයෙන් දකිනකොට, ක්ෂණික වශයෙන් තේරුම් ගන්නකොට ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධයි. මේ සිතක් එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් ඒ වේදනාව ඉපදුනේ ස්පර්ශයේ වැටෙනවා කියලා කියන්නේ ස්පර්ශය නැති වෙනවා කියලා කියන්නේ මොකද්ද? වේදනාව විතරක් ආපහු දිගට තියෙන වේදනාවත් නිරුද්ධයි කියන එක. එතකොට අපිට පේනවා ඉති වේදනාය සමුදය, ඉති වේදනාය අත්තංගමෝ කියනකොට මේ වේදනාව කියන එක හටගෙන නැති වෙන ධර්මයක්. මේ විදිහටම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින සංඥාව, ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරයත්, අර නාමයත් රූපයත් නිසා උපන්නා වූ මේ විඥානයත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයෝ හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ හුදු ධර්ම සම්තතියක් අතීත හේතු ටික නිසා ඉපදුණු වර්තමාන ප්‍රත්‍යසමවායෙන් උපන්නා වූ මේ ධර්ම ටික මේ හේතු නිරුද්ධ කිරීමෙන් අනාගතයට නූපදින බවටත් යනවා. ඒ වගේම වර්තමානයේහි ප්‍රත්‍ය නැතිවීමෙන් නැතිවෙන ස්වභාවයත් උරුම කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මේ හේතුඵල ධම පිළිබඳව, මේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව එයා මනාකොට වටලා තමන්ගේ නුවණින් ප්‍රත්‍යක්ෂ බවට පත් වෙනවා. එතකොට මේ තමයි පින්නතුනි අනිත්‍යතාවය, නැතිනම් අනිත්‍ය ධර්මයේ තේරුම් ගැනීම. එතකොට අපිට මේ රූපාදී ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න තැනත්තා විසින් අවබෝධ කළ යුතු දේ තමයි ඔය කිවි ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ මේ විදිහට සංඥා සංඛාර විඥාන ආදී ඒ ආකාරයට දත යුතුයි. එතකොට මේ විදිහට දැන් අපි මේක ආරම්භ කළේ මූලික ප්‍රඥාවක් අපි ඇති කරගත යුතුයි කියලා. දැන් අපි දන්නවා හිතට ගැටලුවක් වුණා අපිට සිල් රකින්නට යනකොට හිතේ පවත්නා සංයෝජනය. සංයෝජන තමයි අපි දුරු කරන්නට ඕනේ. අපිට තරහව ව්‍යාපාදේ දුරු කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබට කැමැති අකමැති වස්තු බාහිර ලෝකය තුල හම්බ වෙනවා. ඔබ අකමැති දේත් එක්ක ගැටෙනවා, කැමැති දේ ඇලෙනවා කියන එක නතර කරන්නට බෑ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා එතන පවත්නා යථාර්ථය තේරුම් ගන්නට. ඒ සඳහා ඔබට ලෝකේ පවත්නා යථාභූත ස්වභාවය, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නැතත් ලෝකේ තියෙන ස්වභාවය අනිත්‍යතාවය ඔබට අන්න ඒකට හිත තියන්නට සිද්ධ වෙනවා. එතකොට ඔබ දකිනවා මේ ධර්මය ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම කියන එක. එතකොට දැන් ඔබේ තරහ ඔබ පවත්වන්නේ එක දෙයක් පුද්ගලයෙක් කියලා අල්ලගැනීම තුලින්. දැන් ඔබට පේනවා නම් ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මය ඔබට මේ තරහ පවත්වා ගන්නට, ගැටීම පවත්වා ගන්නට, ඇලීම පවත්වා ගන්නට, වටිනකම හෝ නොවටිනකම පවත්වා ගන්නට දෙයක් හම්බ වෙන්නේ. ඔබට පේන්නේ සුද්ධ වූ ධර්ම සම්පතියක් ඉපදුණා, ඒ ටික ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක. මේ හුදු සත්පුද්ගල දෙයක් නොවුණු හුදු ධර්මතා ටිකක් හටගෙන නැති වෙලා යනවා. එතකොට අර අපි වැරදි තැනක උපදෝගෙන තිබුණා නම් පුද්ගල බවවල් අන්න ඒක උපදින්න ඉඩ නැහැ කියන එක අපිට මෙතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ සඳහා තමයි අපි මේ අද දවසේදී උත්සාහවත් විය යුත්තේ. එනිසා අපි අද ප්‍රඥාවකින් යුක්තව සිල් රකින්නවා කියනකොට, අපි සමාධිය පිණිස උත්සාහවත් වෙනවා කියනකොට, මෙන්න මේ දර්ශනය අපි ජීවිතේ ප්‍රායෝගිකව පුහුණු කරන්නට ඕනේ. එනිසා ඔබට අද කරන්නට දෙයක් ගැන අපි කතා කළොත්, ඔබ ඇහැට එන රූපයේ පිළිබඳව සිහිය පවත්තන, එහි අනිත්‍යතාවයේ පිළිබඳව දකින්න, මෙහි විඥානයේහි අත්දැකීම රූපේ පැත්තට පතිත කරලා මේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට දකින්න එපා. ඒ සඳහා ඔබේ මානසිකාරය ශක්තිමත් කරගන්න. මානසිකාරය ශක්තිමත් කළ රූපය, රූපේ හට ගැනීම, රූපයේහි වැයවීම පිළිබඳව නැවත 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 දකින්න. මේ දෙක එකක් හැටියට දකින්න එපා. දකින්න මෝඩකම ඉවත් කරගන්නට උත්සාහවත් වෙන්න. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි නුවණ කියලා කියන්නේ. මේ නුවණින් යුක්තව තමයි අපිට මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඔබේ ජීවිතයේ ඔබ අප්‍රමාදී බවක් ඇති කරගන්නට ඕනේ. මේ දර්ශනයෙන් යුක්තව උතුම් ධර්ම අවබෝධය ඇති කර ගැනීම සඳහා. ඒ සඳහා ඔබේ මනස ටිකෙන් ටික හරි පුහුණු කරන්නට ඕනේ. අපි සාකච්ඡා කළේ ඉතාම ගැඹුරු, ඉතාම සියුම් වූ ධර්ම කාරණා සමූහයක්. එනිසා ඒ පිළිබඳව ඔබ නැවත නැවත හොය හොය හෝ ශ්‍රවණය කරමින් හෝ කොහොම හරි ඒ ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතය තුළ නිවෙන්නට අවශ්‍ය අකෝප්‍ය චේතෝ විමුක්තිය උපදව ගන්නට අවශ්‍ය ඒ උත්තරීතර දැක්ම උපදව ගන්නටයි කියලා ඔබ හැම දිනාටම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඊළඟ මොහොතේදී අපිට ඔබට තියෙන භාවනා කරන අවස්ථාව, ඒ භාවනා කරන අවස්ථාව ලැබෙනකොට හොඳට සති සම්පජඤ්ඤයේ සිහිය උපදවගෙන මේ කියපු කාරණා පිළිබඳව සම්මර්ෂණය කිරීමම ඔබට භාවනාවක්. රූපේහි අනිත්‍යතාවයේ, වේදනා සංඥා සංඛාර විඥානයේහි අනිත්‍යතාවයේ පිළිබඳව ඔබ දකින්නට උත්සාහවත් වෙනවා නම් ඔබට ඒ කෙලෙස් ධර්මයන් යටපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් කල්පනා කරගන්න, ධර්ම ශ්‍රවණය කරගෙන මේ උදෑසන බොහොම වටිනා කුසලයක් සිදු කරගන්න තියදුනේ. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. මෙලොව වශයෙන් හෝ සංසාරික වශයෙන් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනා දෙන අනුමෝදන් ලබත්වා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ ඒ පින්වත් සියලුම දෙනාටත්, ඒ වගේම සහසම්බන්ධ වූ සහ මේ සංවිධානය කරන්නට වෙහෙස මහන්සි වූ අද දවසේදී මේ හැම දිනාටම දන් පැන් පූජා කරන ඒ සෑම සිළු දිනාටම මේ සීල කුසලය එකසේ හේතුපනිශ්‍රේ වීමෙන් හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න, අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද දින පදපුර ශ්‍රී ලංකා සිංහල බෞද්ධ සංගමය ආරාධනා පිළිගෙන